සාලු 2017 වසරේ දෙවැනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන විශේෂයෙන්ම මේ වැඩසටහනට සහභාගී වෙන්නේ හුදෙක් දේශනාවක් ශ්‍රවණය කරලා දැනුවත් වෙලා යන්න නෙමේ ජීවිත අවබෝධය පිණිස ධර්ම අවබෝධය පිණිස සත්‍ය අවබෝධය පිණිස පත් වෙලා මේ ජීවිතේදීම නිවන් මගට පත් වෙලා නිවන් මග ගමන් කිරීමට ඒ ශක්තිය උදා කරගන්න ඒ ආත්ම පරිවර්තනය ඇති කරගන්න ඒ නිවීම සැනසීම මේ භවයේදීම ප්‍රත්‍යක්ෂ කරන්න. මේ හුදු ප්‍රාර්ථනාවක් නෙමෙයි නිවන් මඟ කියන්නේ ප්‍රත්‍යක්ෂ වන වැඩපිළිවෙළක්. ලෝකේම නිවන ප්‍රාර්ථනාවක් තියෙන වෙලාවේ ඒ ප්‍රත්‍යක්ෂ වෙන වැඩපිළිවෙළක අපිට කටයුතු කරන්නට ලැබීම තාම භාග්‍යයක් කොට අගේ කොට සලකන කාරණයක් අපි භාග්‍යවන්තයි. ඒකට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ තේරුම් කර ගැනීමට තියෙන ඕනකම. පුජ්‍යල පැහැදීමක් නෙමෙයි. තමන්ට පෞද්ගලික උමනාකමක් තියෙන්න ඕන ධර්මය තෝරා ගන්න ඕනේ කියන උනන්දුව තියෙන්න ඕන. නිරන්තරයෙන්ම තමන්ගේ හිතත් එක්ක බලමින් තමන්ගේ හිත සංසුන් කරන එක තමන්ගේ ධර්ම අවබෝධයේ මාර්ගය. ඒකට උපකාර කරගන්නවා සද්ධර්මය, යෝනසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති, මනාව ඒකරාශි කරගනිමින් ඉදිරියට ගමන් කරනවා. තමන්ගේ හිත දකින්න ඕන, තමන්ගේ හිත නිවැරදි කරගන්න ඕන. මේ දෙකම සිද්ධ වෙන්න ඕන. තමන්ගේ හිත දකින්න ඕන, නිවැරදි කරගන්න ඕන. ඒ දෙකම සිද්ධ වෙන්න ඕන. කොහොමද නිවැරදි කරගන්නේ? දෘෂ්ටි වලින් තොර කර ගැනීමෙන්. නිවන් දකින්නව නම් දකින්න ওই වචනේ ඇති. නිවන් දකින්නව නම් දකින්න ওই වචනේත් ඇති. දෘෂ්ටි තොර කර ගැනීම. තමා ළඟ මොනම හරි මොනියම් ආකාරයකට හරි දෘෂ්ටියක් තිබෙනවා නම් ඒ දෘෂ්ටිය ඔබේ මමත්වයේ වැඩිවීමට හේතු වෙනවා, සසර දුගතියට යන්න හේතු වෙනවා. ධර්ම අවබෝධය නැතිවීමට ඒක හේතු වෙනවා. හැමතිස්සෙම බලනවා තමාගේ දෘෂ්ටි මොනවද කියලා. මා දෘෂ්ටිගත වෙන්න හොඳ නැහැ. දෘෂ්ටිගත වුණොත් ලෝභයෙන් අන්තයට යනවා, ද්වේෂයෙන් අන්තයට යනවා, මෝහයෙන් අන්තයට යනවා කියලා එයා දකිනවා. ඒ නිසා දෘෂ්ටි බැහැර කිරීමට සැලකිලිමත් වෙනවා. දෘෂ්ටිය සම්පාදනය වුණොත් ඒකාන්ත වශයෙන්ම දෘෂ්ටි තමයි සංකල්ප. මුලින්ම සම්මා දිට්ඨියෙන්ම හදන්නේ ඒකයි. සම්මා දිට්ඨියෙන් හදාගන්නේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක පියවරක්වත් තවත් ඉස්සරහට යන්නේ නැහැ. මොකද දෘෂ්ටිය වැරදිච්ච තැන සියල්ල වරදිනවා. දැකීම වැරදුනොත් සියල්ල වරදිනවා. ඉස්සරහා තියෙන කෝච්චි පෙට්ටිය හරි පාරේ ගියොත් තමයි පිටිපස්සේ කෝච්චි පෙට්ටිය ඒ පාරේ එන්නේ. ඒ වාගේ තමන්ගේ ඇඟීම තමයි කෝච්චි පෙට්ටි එන්ජිම වගේ ඉස්සරහට අරගෙන යන කොටස වගේ තමයි පින්නතුනේ මේ දැකීම. දැකීම නිවැරදි වෙන්න ඕන. දෘෂ්ටි නැතුව දකින්නේ කෙසේද? ඒ තමයි පංච උපාදානස්කන්ධයට බර නොවීම. පංච උපාදානස්කන්ධයට බර නොවීම තමයි දෘෂ්ටි නැතුව දකින්නට තියෙන ක්‍රමය. රූපයට බර නොවීම, රූපය මමය මගේ ආත්මය කියලා ගන්න ස්වභාවය, වේදනාව මමය මගේ ආත්මය කියලා ගන්න ස්වභාවය, සංඥාව මමය මාගේ ආත්මය කියලා ගන්න ස්වභාවය, සංඛාරය මම මගේ ආත්මය කියලා ගන්න ස්වභාවයෙන් තමයි දෘෂ්ටි. විඥානය මම මගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවයෙන් තමයි දෘෂ්ටියට බරවීම කියලා කියන්නේ. මෙන්න මේ දෘෂ්ටි ටික දුරුකරොත් පහකලොත් තමයි අර රන් භාජනයේක අලු බැඳිලා, දැලි බැඳිලා, කුණු බැඳිලා තිබ්බහම ඒකේ දිස්නේ නැහැ, ඒකේ ලක්ෂණ නැහැ. ඒකේ තියෙන ඒ කුණු දුහුවිලි ඉවත් විය යුතුයි. ඒකේ ලක්ෂණ දකින්න භාජනයේක ඒ වාගේ නිහඬව සිටීමෙන් ඔබට ගොඩක් දේ අවබෝධ කරගන්න පුළුවන්. ඔබේ මනසේ ස්වභාවය, තත්ත්වය ඔබට දැනෙන්න පටන් ගන්න ඔබේ සංසුන්කමත් සමග. එනිසා ඔබ නිකම්ම නිකන් නිහඬව ඉන්න නෙමෙයි, ඔබ තේරුම් ගන්නවා ඔබේ මනසේ ගැටෙන ප්‍රමාණය, ඇලෙන ප්‍රමාණය, වේදනාකාරී ස්වභාවය, පැටලුන් සහගත ඒ ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්න හැම මොහොතකම ඔබ අවබෝධ කරගන්නේ දුක්ඛ සත්‍යය. ඊළඟට ඒ දුක හැදෙන්නේ කොහොමද කියලා ඔබ අවබෝධ කරගන්නවා සිහියෙන්. ඒ හැම මොහොතකම ඔබ අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍යයේ මේ සමුදය සත්‍යය. ඊළඟට මේ ගැටලු වලින් නිදහස් වෙන්න තියෙන විසඳුම කුමක්ද කියලා ඔබ ධර්මයත් සමග සම්බන්ධ කරලා, ඔබේ ප්‍රඥාව සමග සම්බන්ධ කරලා බලනවා. එතකොට ඔබේ අවබෝධ කරගන්නේ නිරෝධ සත්‍යය. ඒ නිරෝධ සත්‍යයේ මාර්ගයේ ගමන් කරනවා තමන්ගේ ඒ විදියට ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මේ වැඩපිළිවෙල ආරම්භ කරනකොට මේ මාර්ග සත්‍ය කියන එක අවබෝධ කරගන්නවා. ඒ නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්නවා. එනිසා ඒ ගැඹුරු පරේක්ෂණය ඔබට ඉතාම වැදගත් වන කාරණයක් බව වගා අපි මතක් කරන්න ඕන. අලුතෙන්ම යොමු වෙන පිරිසට කියන්න තියෙන මුලින්ම දේ තමයි තේරෙන්නේ නැති වග, අගමුල පැහැදිලි වෙන්නේ නැති වග අලුතෙන්ම යොමු වෙන අයට තියෙන ගැටලුවක් ඒක. ඒක ස්වභාවයක්. රටකට ගියත් එහෙමයි, ගමකට ගියත් එහෙමයි, අලුත්ම ප්‍රදේශයකට ගියාම එහෙම තමයි. අපිට තේරෙන්නේ නැහැ ඒකේ ඒ ගමේ රෝහල තියෙන්නේ කොතනද, පාසල තියෙන්නේ කොතනද, ඇළදොල තියෙන්නේ කොතනද, ඒවා අපි දන්නේ ඒ වගේ තමයි. ඒ නිසා කලක් ධර්මයේ ඇසීමෙන් පස්සේ තමයි ඔබට හරියට ධර්ම මාර්ගය කුමක්ද කියන එක පිළිබඳව වැටහීමක් ඇති වෙන්නේ. ඒ අලුතෙන්ම යොමු වෙන පින්නතුන්ට තියෙන්නේ ධර්ම මාර්ගය කලක් ප්‍රගුණ කරන්න දේශනා කාලයක් අහන්න ඕනේ කියන එකයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් මුලදීම තේරෙන්නේ නැහැ කියන ගතිය කවුරුත් කියන දෙයක්. ඒක මටත් සාධාරණයි, ඔබටත් සාධාරණයි. පෙර නොඇසූ දහමක්. එසා බොහොම හෙමින් බොහොම සංයමයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් අර නවකම අයගේ ප්‍රශ්න විසඳනකොට අපේ පැරණි අයගේ බොහෝ කාලයක් ධර්මයට සම්බන්ධ වෙච්ච අයට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට ටිකක් ඊට වඩා ගැඹුරු පැහැදිලි කිරීමක් අවශ්‍ය කරනවා. ඉතින් බොහෝ කාලයක් තිස්සේ පැමිණිච්ච අයට උපකාර වෙන විදියටත් නවක අයට උපකාර වෙන විදියටත් දෙගොල්ලටම යම් කිසි සාධාරණයක් ඇති වෙන විදියට දේශනයක් පවත්වන්න උත්සාහ කරනවා. මුලින්ම තමන්ගේ ගැටලුව තමන් අඳුනාගත යුතුයි. එසේ නැතුව විසඳුමක් හොයාගන්න තමන්ට උවමනාවක් ඇති වෙන්නේ නැහැ. තමන්ට ගැටලුවක් තියෙන වගේ අඳුනාගත යුතුයි. තමන්ට ප්‍රශ්නයක් තියෙන වගේ තමන් අඳුනාගත යුතුයි. ඒ ප්‍රශ්නය, ඒ මානසික තත්ත්වය නිවැරදි කරගැනීමේ අවශ්‍යතාවය තමන්ට තියෙනවා. තමන්ට අවශ්‍යතාවයක් නැත්නම් තමන්ගේ මානසිකත්වයක් නිවැරදි කරගන්න එයාගේ මානසිකත්වේ කාටවත් හදන්න බෑනේ. තමන්ගේ මානසිකත්වේ තමන්ට නිවැරදි කරගන්න ඕනේ කියලා තැන තමන් ඉන්න ඕන. අන්න ඊට පස්සේ තමයි අභියෝගය පැවරෙන්නේ. ක්‍රමානුකූලව තමන්ගේ මානසිකත්වය තමන් හොඳ වෙන්න ඕන, යහපත් වෙන්න ඕන කියන අදහස තියෙන්න ඕන. තමන්ට තමන් නිවා ගන්න ඕන, නිවන් දකින්න ඕන කියන අදහස තියෙන්න ඕන. බලන්න පින්නතුනි මේ හිත ඇතුලේ තියෙන ඒ ඝන සිතවිල්ල, ඝන සංකල්පය හරියට මහගල් පර්වතයක් වගේ. හරි තදයි. හරි තද මනසක් තියෙන්නේ කියලා කියන්නේ සමානයට. මේ මනස රළුයි. කුමකින්ද මේ රළු වෙලා තියෙන්නේ? නුවණ මදිකම නිසා, අවිද්‍යාව නිසා. මනස රළු වෙන්නේ මම මම කියන රටාව දැනෙන නිසා. මම මම කියන රටාව දැනෙන නිසා. මම මම කියන රටාවක් හදන නිසා. මමයි කියලා හැම තිස්සෙම වටපිටාවක බලද්දි පේන නිසා. ඉතින් හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕන. මම කියලා ගන්න මේ වේගය සත්‍යයක්ද, එහි ඇත්තේ කවරක්ද? මම කියලා ගන්න වේගය සත්‍යයක්ද, එහි ඇත්තේ කවරක්ද? ඕක තමයි ප්‍රශ්නාර්ථය. දැන් ඔය ප්‍රශ්නාර්ථයත් අරගෙන තමන්ගේ ආධ්‍යාත්මය පෙරලා බලන්න ඕන. විදර්ශනා කරන්න පුළුවන් ඒ කාරණේ අරගෙන. මම මම කියලා මම තදින් අල්ලගන්න දේ තුල තියෙන්නේ කුමක්ද? ඒක සත්‍යයක්ද? ඔබ මෙන්න මේ කරුණු පිළිබඳව අවබෝධයෙන්ද සිටින්නේ?
නිවන කියන එක ඉගෙන ගන්න දෙයක් නෙමෙයි, එහෙම පිළිතුරක් නෙමෙයි. ඒක ආත්ම පරිවර්තනයක් තුළ තේරෙන දෙයක්. ඒක සුවිශේෂයෙන් ඔබ දැනගත යුතුව තියෙන කාරණයක්. නිවන ඉගෙන ගන්න පුළුවන් දෙයක්වත් එහෙම පිළිතුරක් වශයෙන් ලැබෙන දෙයක්වත් නෙමෙයි. ආත්ම පරිවර්තනය තමයි ජීවිතයේ ඇති කරන පරිවර්තනය, පරිවර්තන අවබෝධය. පැහැදිලිනේ? පරිවර්තන අවබෝධය කියලා අපි කියමුකෝ ඒක. අනිත් ඒවා ඔක්කොම අපි දැනගන්න දේවල් නෙ තියෙන, ඉගෙන ගන්න දේවල්. මේක එහෙම නෙමෙයි, ආත්ම පරිවර්තනයක් ඇතිවීමෙන් දැනෙන දෙයක්. මොකද්ද මේ පරිවර්තනය? අර ආත්ම දෘෂ්ටිය දුරු වීමේ පරිවර්තනය. එහෙම නැතුව දෙයක් නෙමෙයි. පුජ්‍යලත්වය දුරු වීමයි නිර්වාණ ධර්මයේ අවබෝධය. එහෙම නැතුව පුජ්‍යලයා විසින් අවබෝධ කරගන්න දෙයක් නොවේ. ඔබ ඒකත් හොඳින් තේරුම් අරගෙන තියෙන්න ඕන. නැත්නම් ඔබ හැමදාම පුජ්‍යලයක් හැටියට මහන්සි වෙයි නිවන් ධර්මයේ අවබෝධ කරගන්න, සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් පුජ්‍යලයකට කවදාවත් මොන ගෙහෙන්නේ නැති දෙයක්. පුජ්‍යලත්වයේ අනුසෝතගාමි ප්‍රතිපදාවේ තියෙන්නේ මේ පුජ්‍යලත්වයෙන් තොර වූ ධර්මයේ තියෙන්නේ පටිසෝතගාමි ප්‍රතිපදාවේ. එහෙමනම් අනුසෝතගාමි ප්‍රතිපදාවක ගමන් කළා කවදාවත් නිවනක් හම්බ වෙන්නේ නෑ, මුණ ගැහෙන්නේ නැහැ. පටිසෝතගාමි ප්‍රතිපදාවක ගමන් කරන්නම ඕන. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඇසට සාපේක්ෂිතව ගමනක් ගියාට කවදාවත් නිවන් දකින්න බෑ. තේරුණාද ඔබට? ඇසට සාපේක්ෂිත සමාන ගමනක් ගියාද කවදාවත් නිවන් දකින්න බෑ. හිතට සමාන ගමනක් ගියාද කවදාවත් නිවන් දකින්න බෑ. ඊළඟට පංච උපාදානස්කන්ධයට සමාන ගමනක් ගියාට කවදාවත් නිවන් දකින්න බෑ. දැන් මේ සංඥාවල්නේ ලැබෙන්නේ පින්නතුන්ට, මේ වචන වලින් ලැබෙන්නේ සංඥාවල්. ඉතින් මේක සංඥාවක් කරගන්නේ නැතුව මේ බණපද ටික සංඥාව ඉක්මවන්න යොදා ගන්න තමයි කටයුතු කරන්න ඕන. මේ සංඥා ගොඩක් පුරවනවා නෙමෙයි අපගේ දේශනාවකින් අපි සිද්ධ කරන්නේ. පින්නතුන්ගේ මේ සංඥා නිරෝධයක් ඇති කරන්න, සංඥාවන් වලින් ඉක්මවන්න, නිදහස් කරවන්නයි මේ සංඥා ටික එවන්නේ. දැන් මීට කලින් සංඥා ලෝකයෙන් ලැබුණේ මේ සංඥාවල් අපි පිළිගන්න ඕන, ගොඩ ගහ ගන්න ඕන, තැම්පත් කර ගන්න ඕන. මේ වාචික මේ සංඥා ටික ලැබෙන්නේ සංඥා නිරෝධයක් උදෙසායි. එසේ නොමැතිව සංඥා ගොඩ ගහ ගන්න නෙමෙයි. මේ ලෝකයේ තියෙන පරම මලකඩය තමයි ඔබ ඉවත් කරන්නේ. ඒ තමයි අවිද්‍යා මලකඩය. අවිද්‍යා පරමම් මලං. මේ මලකඩේ කොච්චර තදද කියලා තේරෙන්නේ මේ මලකඩේ ඉවත් කරන්න යනකොට. ආම ඝන මලකඩයක්. මේ හිත සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු කරලා එළියට ඇදලා දාලා පිරිසිදු වෙන එක, ඒක මහා ප්‍රාතිහාරයක්. පුජ්‍යල සංඥා නිසා, සංකාර නිසා, විඥාන නිසා චේතනා හැදිලා ඒ චේතනාවන් වලින් පෝෂණය වෙලා මනෝ සංචේතන ආහාර කියන ආහාරයේ භුක්ති විඳගෙන අර මායя ජීවත් වෙන්නේ ඔබේ ආධ්‍යාත්මය තුල. ඔබ තුල ඉන්ද්‍රිය සාපේක්ෂිත නො වූ ලෝකෝත්තර ඥානයක් මිහි වෙන්න ඕන. ඒකට කියනවා අදිචිත්තාදි ඥාන කියලා. ඒ ඥානයට පමණයි මායාව පරාජය කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු ඥානයට පමණයි මාර පරාජය කරන්නට පුළුවන්. එහෙම නැතුව කිසිම ආගමකින්, දහමකින්, න්‍යායකින්, පුජ්‍යල ශක්තියකින් ඒක පරාද කරන්න බෑ පින්වතුනි. සාමාන්‍ය හැකියාවක් නැහැ මිනිස්යාටත් මිනිස්යාගේ සංඥාව ඉක්මවන්න. මේ ලෝකේ ඉන්න දේශකයන්ට වේවා හැකියාවක් නැහැ තව කෙනෙක්ගේ සංඥාවේ නිදහස් වීමට උපදෙස් ලබා දෙන්න. ඔවුන් සියලු දෙනා ලබා දෙන්නේ සංඥාවල්, සියලු දෙනා ලබා ගන්නේ සංඥා. ඉතින් ඒකේ ආදීනව අපි තේරුම් ගත්තාම අපි සාමාන්‍යයෙන් අර පොදුවේ හිතන ක්‍රමයට වඩා ටිකක් ගැඹුරින් හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. මේක ටිකක් අපහසු මගක්. කැපවීමක් කරන්න ඕන මගක්. මේක මාර යුද්ධයක් සිද්ධ කළා තමයි අවසානයේ සැනසීම ලබන්න වෙන්නේ. ලෝකෙවත් එහෙම ලේසියෙන් ලබන්න පුළුවන් දේවල් නැහැ. විශාල කැපවීමකින් පස්සේ තමයි ඒ තමන්ගේ මහන්සියත් එක්ක තමයි ජයග්‍රහණ ලැබෙන්නේ. එනිසා ඔබ නිරන්තරයෙන්ම ඔබේ ආධ්‍යාත්මයත් සමඟ ඔබ සටන් වැදිය යුතුයි. මාර ධර්මතාවයත් සමඟ ඔබ සටන් වැදිය යුතුමයි. මොනම හරි හැඩයක් ඔබ ගත්තොත් ඒ හැඩේ සමඟ මාරයා එකතු වෙනවා. මම මනස පැවැත්විය යුතු හැඩය මෙයයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒ හැඩෙත් එක්ක මාය එකතු වෙලා ජීවත් වෙනවා. ඉතින් ලෝකෙ හැමෝම ගති ලක්ෂණයක ඉන්නවයි කියන්නේ ඔන්න ඕක. යම්කිසි හැඩයක් අරන් තියෙනවා. දැන් ඒක තේරුම් ගත්තාම තමන් කුමන හෝ හැඩයක් නොගෙන වාසය කිරීමේ උත්සාහය තියෙන්න ඕන. අපි කාගේවත් සක්කාය දිට්ඨිය හොයන්න ඕනේ. අපේ සක්කාය දිට්ඨිය අපි හොයන්න ඕන. එහෙම හොයලා තේරුම් ගන්න බෑ. අපේ පිරිසුදුකම අපිරිසුදුකම ගැන සලකාගෙන අපේ පිරිසුදුකම ගොඩනගා ගන්නේ කියන අනුශාසනය තමයි බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නේ. අනුංගන හොයන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ. තමාගේ ඒක මනස ඉස්සෙල්ලම හදා ගන්න කියන එක. ඒක මේ පුහුදුන් සත්වයාට කියන්නේ විශේෂයෙන්. මොකද පුහුදුන් සත්වයාගේ පුතජන සත්වයාගේ ගතිය තමයි මේ අනිත් කෙනාගේ සිල් හොයනවා, අනිත් කෙනාගේ මාර්ගඵල හොයනවා, අනිත් කෙනා අවබෝධයෙන්ද නැද්ද කියලා බලනවා. මේ හාමුදුරන්ගේ අවබෝධය විනිශ්චය කරන්න යනවා. ඒක කරන්න බෑ. එතෙන්ට සුදුස්සෙක් වෙලා එන්න ඕන ඒක කරන්න. එහෙම නැතුව එයාට ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා තමන් ඒ සුදුසු තත්ත්වයේ ඉස්සල්ලම සත්‍ය අවබෝධයට පත් විය යුතුයි. අද ලෝකෙටම වෙලා තියෙන්නේ ඒක. ඔවුන් මාර්ගඵල ගැන කතා කරනොත් සෝවාන් මාර්ගඵලෙන් ගත්තහම අගනිත්‍යා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා නේව සංඥා නා සංඥායට ගිහිල්ලා අරිහත් වෙලා පිරුණුවම් පාල තමයි දේශනේ ඉවර වෙන්නේ. හැබැයි කියන කෙනාටවත් අහන කෙනාටවත් මොකක්වත් නැහැ. ඉතින් තනිකර අන්ධ සාකච්ඡාවක්. අඥානයගේ සාකච්ඡාවක් වෙනවා. කිසි තේරුමක් නැහැ. සා අවබෝධයකින් ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව විනිශ්චය කරනවා නම් ඒක තාම පහත් ක්‍රියාවක්. ඒකට තමන්ට අයිතියක් නැහැ, සුසුකමක් නැහැ කියලා තමන් තේරුම් ගන්න ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වචන ටික හරි අහුනාම ඒක තේරුම් ගන්න ඕන. දැන් තමන් උත්සාහ කරනවා තමන්ගේ මනස පළවා හරින්න. කුමක්ද? කැටි වෙච්ච, ඝන වෙච්ච, රළු වෙච්ච, වේදනාකාරී, පිච්චෙන මනසයි මේ ඉලවල දාන්නේ. පුතජ්ජනයගේ හිත කොයි වගේද කියලා බුදුහාමුදුරුව උදාහරණයක් දක්වනවා. මහණෙනි, හැම ගහපු හරකෙක් වගේ කියනවා. ඇයිද හැම ගහපු හරකෙක් වගේ කියලා කියන්නේ? හැම සම්පූර්ණයෙන් ඉවත් කරපු හරකෙක් හිටියොත් එහෙම මේ හරකට මොකද වෙන්නේ කියලා කියන්න බලන්න. ඇවිදගෙන යද්දී මැස්සු කනෝ, සත්තු කනෝ, උඩ ඉන්න සත්තු කනෝ, බිම ලැග්ගොත් එහෙම බිම ඉන්න සත්තු කනෝ, ජලයට බැස්සොත් එහෙම ජලයේ ඉන්න සත්තු කනෝ, හැම තැනකින්ම පීඩා විඳිනවා කියනවා මේ හැම ගහපු හරක. තුවාලයක් කැමති වුණොත් කාක්කු පවා ඇවිල්ලා ඇදගෙන කනවනේ ඔය හරන්නේ සතුන්ගේ. ඒ වගේ මේ හැම පැත්තෙම පීඩා විඳිනවා කියන මේ සත්ව, ආන් මේ වගේ කියන මේ පුතඥ සත්වයා, ඔබේ ළඟත් තේින් ටිකක් හරි තියනවද කියලා බලන්න. හැම පැත්තෙම පීඩා විඳින ගතිය, ඒ කියන්නේ ඔබේ ළඟ තියෙන පුතඥකම, මමත්වේ නිසා සිද්ධ වෙච්ච දේ. ඉතින් මේ මමත්වයට විසඳුම තමයි මේ ලෝකේ මිනිස්සු සියලු දෙනාම හොයන්නේ. ඒ කියන්නේ සැප විඳින්නනේ ඔය උත්සාහ කරන්නේ. මේ ලෝකේ හැම මිනිස්සෙගෙම ඇහුවහම මේ මිනිස්යාගේ පරමාර්ථය මොකද්ද මේ කරන කියන හැම දෙයකින්ම නේ සැප විඳින්න. හැබැයි මාර්ගය වෙනස්. මාර්ගය වැරදි. අසාරේ සාරමතිනෝ. අසරු දේවල් වල හිතන සරු බවක් තියෙනවා කියලා. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ බොහොම දුර්ලභ පිරිසකට ලැබෙනවා සාරංච සාරතෝ ඥාත්වා. සරු දේ සරු විදියට දකින්න. අසාරංච අසාරතෝ, අසරු දේ අසරු විදියටම දකින්න. සරු දේම හරියට ගත්තෝ සම්මා සංකප්ප ගෝචර, හරියට හරි නිවැරදි කල්පනාවට යාපත් වුනොත් ආන්නයා තමයි ආධ්‍යාත්මය තුළින් සම්මා දිට්ඨිය නැගී හිටින කෙනා. පුතඥයට සම්මා දිට්ඨිය නැගී හිටින්න බෑනේ පින්නතුනේ. ඒකට හේතුව අර මමත්වයේ නැමැති කඩතිරය ඇවිල්ලා තියෙන ඇස් ඉදිරියේ. හැම කෙනෙක්ගේම ඇස් ඉදිරියේ තියෙන මමත්වය, කනේ තියෙන මමත්වය, නාසයේ තියෙන මමත්වය, දිවේගේ ශරීරයේ සහ මනසේ මමත්වයේ තියෙන්නේ දුක සැප ඔක්කොම ගන්න එයා මම මම කියලා. මම කියලා සැපත් විඳිනවා, මම කියලා දුකත් විඳිනවා. දැන් ආර්ය ශ්‍රාවකයා ඔය දෙකම විඳිනවා. හැබැයි ඉතින් මම කියලා නෙමේ සැප විඳින්නේ, මම කියලා නෙමේ දුක් විඳින්නේ. ඒ නිසා එයාට ඒකේ තියෙන පීඩාව ප්‍රශ්නයක් නෑ. එයාට තේරෙන්නේ කොයි වගේද කියලා කිව්වොත් අර තමගේ ගෙදරට සිද්ධ වෙච්ච වගේ දෙයක් කැටිත් තේරෙන්නේ නැහැ. පුතඥයාට හැමදේම නිකන් තමගේ ගෙදර සිද්ධ වෙන සිද්ධ වෙච්ච අලාභයක් හානියක් වගේ තමයි දැනෙන්නේ. ආරි ශ්‍රාවකයාට ඒක එහෙම දැනෙන්නේ. එයාට ඒක දැනෙන්නේ මේ අල්ලපු ගෙදරට එන ගැහුවා වගේ තමයි. අල්ලපු ගෙදරට එන ගැහුවා අපිට ප්‍රශ්නයක් නැහැ නේද? ඒක දර විදුලි පාංග ටික පිච්චිලා නැතිලා ගිහින් අපිට ඒකින් ගන්න ආයත්තද පිච්චුනාද ඕගොල්ලන්ටද එහෙමේ වැදුනේ. ඔව් ඒක තමයි නේ කිව්වේ ඉතින්. ජීවිතේ හැම දෙයක්ම ඉච්චර ඇතුළට දැනින්නේ නැහැ. දැන් බලන්න ඇමරිකාවේ වර්ල්ඩ් සෙන්ටර් එක බිම් කඩාගෙන අපි බලාගෙන හිටිය චිත්‍රපටයක් වගේ. අපිට ඒක ඉච්චර ගානක් නැහැ. මේ රටක සිද්ධ වෙච්ච දෙයක් නේ. ගානක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආධ්‍යාත්මික බැඳීම් ඇති කරගත්තම වෙලා ගැනීම ඇති කරගත්ත තැනම තමයි අපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. දෙයක් අතහරින ක්‍රමය දන්නේ නැහැ. පුතජන සත්වයා දන්නේම නැහැ. දෙයක් අතහරින්නේ කොහොමද කියලා දන්නේම නැහැ. බුදුපියාණන් වහන්සේ දැක්ක මේ සත්වයාට මේක අතහැර ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ කියලා. කොයි වගේද කියතොත් උදාහරණයක් දැක්කුවා කොහොල්ල ගුලි ඇලෙච්ච මැස්ස වාගේ කියලා. ඒ කොහොල්ල ගුලි ඉන්නේ මැස්ස තීන්දු තීරණ ගන්නව නේද අතහරින්න කියලා, ඉගිලෙන්න කියලා, ගැලවෙන්න කියලා. ඒ වෙන ඔක්කොම මොකද වෙන්නේ? වැරදි තීන්දු තීරණ බවට පරිවර්තනය වෙනවා. ඒකට හේතුව තියෙන කකුල ඇලෙන්න පටන් ගන්නවා. තියෙන පිහාටුව ඇලෙන්න පටන් ගන්නවා. තියෙන අඳුර ඇලෙන්න පටන් ගන්නවා. ගැලවෙන්නම බැරි වෙනවා. එතකොට මේ පුතඥන සත්වයාට මේ ඉන්න මේ පුතඥන සත්වයාට මොකද වෙන්න තියෙන්නේ? ගැලවෙන්න හදපු හැම උත්සාහයකම, සැපවත් වෙන්න හදපු හැම උත්සාහයකම ඒ උත්සාහයන් දුකටම හේතු වෙන්න තව තවත් ඇලීම් බැඳීම් ගැටලු කොටකට මැදි වෙන ගතියක් ඇති වෙනවා. ජය ලබන්න යන්නේ එයා දුකටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ ඔබට ජයග්‍රහණය අවශ්‍ය නම් පරාජයේ දොරටුවෙන් පිටවන්න. ඔබට ජයග්‍රහණය අවශ්‍ය නම් පරාජයේ දොරෙන් පිටවන්න. ඔබට පරාජය අවශ්‍ය නම් ජයග්‍රහණයේ දොරටුවෙන් පිටවන්න. ඔබ හොයන්නේ මං හිතන්නේ ජයග්‍රහණයේ දොරටුව. ඒක හොයන්න එපා. ඔබ හොයන්න පරාජයේ දොරටුව. ඔබ කල්පනා කරන්න මම මෝඩයෙක් වෙන්නේ කොහොමද කියලා. කවුරුත් හොයන්නේ නේද? අනේ මම මෝඩයෙක් වෙන්නේ කොහොමද කියලා? හරිම ලස්සනයි. හරිම ෂෝ. අද ඉඳලා හොයන්න මෝඩයෙක් වෙන ක්‍රමේ. මෝඩයෙක් වගේ හැසිරෙන්නේ. පිස්සෙක් වගේ ජීවත් වෙන්න බලන්න. හරිම ලස්සනයි. ඔබ සොයන්න පරාජය වන ක්‍රමය හරිම ලස්සනයි. පරාජය වන ක්‍රමය හොයන්න හරිම ලස්සනයි. එතකොට අර පරාජය වෙච්ච අය, ඒ පරාජය වෙච්ච අය සමාජයේ ඉන්නව නේද? ඔව්. ඒ කිසි කෙනෙක් පරාජය වෙන ක්‍රමේ හොයපු අය නෙමෙයි, ජයග්‍රහණේ හොයන්න ගිහපු අය. ඔය හිරේ ඉන්නේ පරාජය වෙන ක්‍රමේ හොයන්න ගිහිල්ලාද? නෑ, ඔවුන් ජයග්‍රහණේ හොයන්න ගිහිල්ලා හිරේ ඉන්නේ. මම මේ ඊයේ වැලිගඩ බන්ධනාගාරේ නිසලේ කරේ. ඔවුන් කිසි කෙනෙක් පරාජය දොරටුව හොයපු අය නෙමෙයි, ජයග්‍රහණේ හොයපු අය. ජයග්‍රහණේ හොයපු අය ඔක්කොම ඉන්නේ කුඩු විකුණන ජයග්‍රහණේ හොයන්න, ජය ලබන්න, මිනිමරුව කොන්ත්‍රාත්යකට ජයග්‍රහණය ලබන්න, මංකොල්ල කෑව බැංකු මංකොල්ල කෑව ජයග්‍රහණය ලබන්න. ජයග්‍රහණය දොරටු හෙව්වා අන්න පරාජය වෙලා ඉන්නවා මරණීය දණ්ඩනේ. අපි හෙව්වා පරාජය දොරටු. අනේ මේ මිනිස්සු මේ අයත් වෙන්න ඕන, මේ මිනිස්සු පුළුවන් තරම් ඈත් කරලා ඉන්න ඕන. පුතඥයා ඔහොම භයානක සත්‍යයක් පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන වගේ ලාංඡනයක් දකිනවා. ඒ වගේම දැක්ක ගමන් පුතඥන සත්වෙක් මට පේනවා. මේ ඥාතියෙක් හරි සහෝදරයෙක් හරි ඥාතියෙක්ගේ ඥාතියෙක් දැක්කත් මම දකින්නේ වහා ඇවිලෙන සුළුයි. මේ තියෙන්නේ බෝම්බයක්. ඉතින් බෝම්බ යම් කිසි ආකාරයකට බොහොම පරිස්සමෙන් අසුරනවාද ඒ විදිහට ඒ සත්වයා ආශ්‍රය කරන්න වෙනවා. පෙට්‍රෝල් ගැලුමක් මොනතරම් පරිස්සමෙන් තියාගෙන ඉන්නවද? ඒ වගේ තමයි මේ පුතඥයව ආශ්‍රය කරන්න වෙන්නේ. ඔබ දකින්න ඒක අර ගෑස් ටැංකියේ නෙමෙයි ඔබ දකින්න ඕන, අර වාහනවල ගහලා තියෙන නේද අනුතුරුදායකයි කියලා. පහය විලෙන සුළුයි කියලා ගහලා තියෙනවා. ඕක මිනිස්සුගේ කොන්දේ ගහන්න ඕන හැමෝම. ඒක දකින්න ඕන. ඒක දැක්කොත් අපිට සෑහෙන ලේසි. මහත්ය එනකොටත් දකින්න ඕන මහත්යගේ නාලලේ වහා ඇවිලෙන සුළුයි කියන. නෝන එනකොටත් දකින්න ඕන නෝනගේ නාලලේ තියෙන වහා ඇවිලෙන සුළුයි. ඈ ඥාති එනකොටත් දකින්න ඕන කේ කෙඩියක් අරගෙන hina වෙලා හායි ගියාගෙන එනකොට වහා ඇවිලෙන සුළුයි කියලා දකින්න ඕන. ගැටලු ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමනුත් මේක තේරුම් ගත්තාම තමන්ගේ ඇවිලෙන සුළු ස්වභාවය දුරු කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔබ මේ උඩු මනසින් තව කෙනෙකුට පේන මායිමේ ඇවිලෙන්නේ නැතුව ඉන්න අර හරියට මේ වැදගත් විදියට ඉන්න සංයමයේ ඉන්න සංවරයේ ඉන්න එක නෙමෙයි. ඒක වැදගත් නැහැ. අපිත් එහෙම කාලයක් හිටියා. අම්මෝ පිටින් හොඳට මේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ මේ රංග දක්වන ඇතුලේ වැඩේ පිච්චෙන හොඳට. ඒ ගොඩාක් දෙනෙක්ගේ තියෙන සංයමයේ හරි නියතමානී බලන්න යන්නේ බලන ඔළුව නමාගෙන ඉන්නේ හරි තැම්පත් මේ උඩින් මනින්නේ. ඒක වැදන්නේ. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මික මනස කොතනද තියෙන එක කියන කාරණේ ගන්න. මේ මවාගත් චරිතවල ඉන්නම් අපි උගත් වෙනකොට ඉහළ නිලතල තානාන්තර ගන්නකොට හොඳට පොඩි පීරලා රැවුල කපලා ඈ ඇඳුම් පළඳින ඇඳලා ටයි එක ඇඳලා සපත් දෙක පොලිෂ් කරලා දාලා පිළිවෙලට ඉතින් එහෙම එහෙම කටයුතු කරනවා. ඒක නෙමෙයි වැදගත්. hina wala good morning කියලා ආචාර්ය සීලී දක්වලා අපි ආධ්‍යාත්මිකව ගැඹුරින් අපි කොහොමද? අපි විතරක් තනි වුණාම අපි කොහොමද? අපි අපේ නිදන ඇඳට ගියාම මම කවුද? මේ නීති ගොඩක් දාලා නැහැ. බුදුදහමේ ඔබට සැනසීමෙන් ඉන්නට පුළුවන්කම තියෙනවා. බුදුදහමේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාත්මක වෙන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන උතුම් ඒ බුදු පදයේ යටතේ. චේතනාව අපිරිසුදුව තමන්ට අනුන්ට අහිතක් පිණිස වෙන ක්‍රියාවක් වචනයක් සිතුවිල්ලක් උපදවන්නේ නැතිව තමන්ටත් විපතක් නොවන අනුන්ටත් විපතක් නොවන එහෙමත් නැත්නම් තමන්ටත් යහපතක් ඇති වෙන අනුන්ටත් යහපතක් ඇති වෙන ඕනම තත්වයක තමන්ට නිදහසේ වාසය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් තියෙන චේතනා පාරිශුද්ධත්වය මත ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. චේතනා පාරිශුද්ධත්වයක් මත යුද්ධ කිරීමේ හැකියාව පවා දුටුගැමුණු රජුරවන්ට තිබුණා. ඒ නිසා එතුමා නිර්භයව කිව්වා මා කිසිදු මිනිසෙක් නොවලමි. මා නැති කලේ නපුරයි කිව්වා. එතුමා අර සුගතියට ගමන් කළා. දිව්‍ය ලෝකයට ගියා. දිව්‍ය රත ආවා. එහෙම තියෙනවනේ නේද කතාව? ශාසන ඉතිහාසෙ බොරු කියන්නේ. 84,000ක් අදපු ධර්මාශෝක රජුරෝ පිඹුරෙක් වුණයි කියලා කියන්නත් බය වෙන්නෙත් නැහැ. හරියට දිව්‍ය ලෝකයට ගියා නම් එයා දිව්‍ය ලෝකයට ගියයි කියලා කියන්න මැලි වෙන්නෙත් නැහැ. දේවදත්ත අපාය ගියයි කියන්නත් මැලි වෙන්නෙත් නැහැ. සින්දහම් කරපු අය සුගතිය ගියයි කියන්නත් මැලි වෙන්නේ නැහැ. මොකද සත්‍යයට මුල් කැණ දීපු ධර්මයක් වන නිසා. එසේ එහෙමයි. අපි මේ කරන කියන හිතන පතන හැම දෙයකින්ම අපි ගතියක් හදාගන්නේ. ඒසා ඔබේ හොඳ ගතියක් දියුණු කරගන්න. දැන් මේනම් මේ ස්ථානෙට නම් එන්නේ ගතියක් හදන ගුණයටත් හොඳ ගතියක් හදන්න ඕන. දේව ගතියක්, මනුස්ස ගතියක් තියෙන්න ඕන ධර්මයේ තේරෙන්න. මේ ධර්මයේ තේරෙන්නේ නැහැ තිරිසං ගතියකට, පෙරේත ගතියකට, යක්ෂ ගතියකට මේක තේරෙන්නේ නැහැ. ඒ යක්කු තමයි මේ ධර්මයට ගරහන්නේ, නිඳා කරන්නේ, අපහාස කරන්නේ, ධර්මය මේට මේ නිග්‍රහ කරන්නේ ඒ යක්කු. ඒ යක්කුන්ට හරියන්නේ නැහැ. යක්කුන ධර්මයේ විසයි. මෙතෙන්ට එන්නේ මනුෂ්‍ය ගතියක්, දේව ගතියක් තියෙන, බ්‍රහ්ම ගතියක් තියෙන, ඒ ගුණාංග වලට නැඹුරු වෙච්ච අය. ඒ අයට ගති විමුක්ත කරගන්න අවස්ථාව. දැන්වනේ සාමාන්‍ය මනුෂ්‍ය ගතිය, දේව ගතිය තියෙන්න ඕන. ඒ ගති ලක්ෂණ වලට තියෙන්න, නැඹුරුව තියෙන්න ඕන. හැබැයි මේ අපි උත්සාහ කරන්නේ කුමක් කරගන්නද? ගති විමුක්ත කරගන්න. ඒ කියන්නේ මොනම ගතියක්වත් නැහැ. මම කිසිවෙක් වන්නට නොවේ මෙහාට එන්නේ. සෝහාන් කෙනෙක් වෙන්නටවත්, මාර්ගඵලලාභී කෙනෙක් වෙන්නටවත්. මෙන්න මේ වගේ කෙනෙක් වෙන්නට නෙමෙයි, කිසිවෙක් නොවන්නටයි එන්නේ. මේ කිසිවෙක් නොවන ක්‍රමය පුරුදු වෙන්න මේ ස්ථානයට අපි සහභාගී වෙන්න. මේ දේශනා අන්තර්ජාලය තුලින් හරි අහන්නේ කිසිවෙක් නොවීම සඳහායි, කිසිවෙක් වීමට නොවේ. ඔබට තේරුණාද? ඔබ තේරුම් ගන්න, ගැඹුරින් ඒක තේරුම් ගන්න, තේරුම් ගන්න උත්සාහ කරන තරමට ඔබේ අර පටිසෝතගාමී ප්‍රතිපදාව දියුණු වෙනවා. විදර්ශනා කරන තරමට තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව දියුණු වෙන්නේ. අර අසා සිටීමේ ප්‍රමාණයෙන් ඇති වෙන සුතමේ ඥානය. තමන් විමර්ශනය කළාම දියුණු වෙන්නේ මොකද්ද? විදර්ශනඥානය. එතකොට සුතමේ ඥානය විතරක් මදි. විදර්ශනඥානය ඇති වෙන්න ඕන. විදර්ශනඥානය ඇති වෙනවත් එක තමයි චින්තාමය ප්‍රඥාව කියන එක වර්ධනය වෙන්නේ. මම පින්නතුන්ට කියලා තියෙනවා මම මේක අවබෝධ කරගන්න ඔළුවෙන් හිටගෙනත් මේව කල්පනා කළා කියලා. තේරෙන්නේ නැති වචනේ අතින් ගිය අතේ ලියාගෙන සක්මන් කළා කියලා. ඈ කොළගෑල්ලෙ දෙක වචන දෙක තුනක් පෙළේ දෙක තුනක් ලියාගෙන යනවා. මිදුල අමදින්දි බුදුන් වඳින්න යද්දි බෝගහ පටි ඇවිදින්දි මේ හැම තැනකදීම මේ වචනය අමතක වෙනවා, පෙරලල ගන්නවා, ආයි බලනවා, ආයි යනවා, ආයි සිතෙහි මේ යනවා, ආයි මේක බලනවා. තේරුම් හරි අමාරුයි. මේක පින්නතුනේ මේ ඉලක්කය ලබාගත්තේ අර ඔටුවගේ පිටේ දොඹ ගෙඩියක් තියන්න ගියා වගේ තමයි. සමහර අය ඔටුව දැකලත් නැහැ, දොඹ ගෙඩි දැකලත් නැහැ. මොකද දොඹ ගෙඩිය කියන්නේ ජිල්බෝලි වගේ රවුම් ගෙඩියක්. ඔටුවගේ මේ පිටේ තියන්න බෑ දොඹ ගෙඩිය. මොකද අර නිකන් මේ හිමාල කන්ද වගේ උල් වෙලානේ තියෙන්නේ. ඒගොල්ලෝ තියන්න බෑ. ඒකයි කියන්නේ අර කොච්චර බැලන්ස් එකද තියන්න ගියත් ඒක වැටෙනවා. රවුම් ගෙඩියක් මේක තියන්න බෑ ඔටුවගේ පිට උල් නිසා. ඒ වගේම තව අවස්ථාවක් මතක් කරා. කොහොමද අමාවක දවසක අස්ලොන් ගහක් 16කට හරි පළලා ඈතකින් තියලා දක්ෂ දුණු ආයේ අමා මේ කරවල දවසක මේ විදුලි එළියෙන් දැකලා දෙපළු වෙන්නට ඒක තියනවා වගේ වැඩක් ආනන්ද කියලා කිව්වා. ඉතින් බලන්නකො ඒක තියෙන භයානකත්වය නේද? ඊළඟට තව මතක් කරා මේ කන කැස් බෑවා විය සිදුරෙන් එළිය බලනවා වාගේ කියලා සිව එළිය ගහ කියන්නේ. මේ විය ගහ කියලා කියන්නේ අර මේ කුඹුරු හාන්න පාවිච්චි කරන එකක්. ඔය කෙරෙන්නේ නැති වැඩක් නෙවෙයි කුඹුරේ ඉඳන් ඔක ගහගෙන යන්නේත් නැහැ. ඔක පාවෙලා යන්නේ නැහැ. ඒක එහෙම. ඒක මූදට යන්නේ නැහැ. මූදට ගිහිල්ලා ඔක පා උණයි කියලා කියමුකෝ මොකක් හරි හේතුවකින් හරි. කන කැස් බෑවේ කොහොමද නේ එළිය බලන්නේ? උ කනයි. ඒකද හාමුදුරුවෝ හැදුව නැහැ. කන කිව්වට එක හැක් කනයි අනිත් හැ පේනවලු. එහෙම කතාවක් කියලා නේ කන කැස් බෑවා. අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා උඩ බලන්දි එයා හරියට අර විය සිදුරෙන් ඔළුව දාලා අහස බලනා වගේ විය ගහ යන්නේත් නැහැ. කන කැස් බෑව අර සිදුරෙන් ඔළුව දාගන්නත් බෑ. කන කැස් බෑවට පේන්නේත් නැහැ. ඒ කියන්නේ එකෙන් අදහස් කරේ මොකද්ද? මෝඩයගේ මෝඩකම කොච්චරද කියලා බලන්න. අපේ අය ඕක පිළිගත්තනේ. පැහැදිලි කරලා දුන්නේ පුජ්‍යලත්වයට ඒක කරන්න බෑ කියන එක එතන කියලා දුන්නේ. තේරුණා නේද? පුජ්‍යලත්වයට ඒ දේ කරන්න බෑ කියන එකයි එකකින් කිව්වේ. එහෙම නැතුව මේ පුත් දෙයක් ඒක නෑ. පුජ්‍යලයට ඒක කරන්න බෑ කියන එක. ඒකයි ඒකේ තේරුම. අර ගෙම්බගේ කණෙන් අල්ලලා එළියට ගත්තා වාගේ තමයි නේද? මහා බ්‍රහ්මයා ගෙම්බගේ වේශයක් අරගෙන අර හැංගිලා ඉන්නකොට ගෙම්බගේ කණෙන් අල්ලලා එළියට ගත්තේ කියලා. ඉතින් අපි ආ ගෙම්බගේ කන පරීක්ෂා කරලා නැහනේ. ගෙම්බට අල්ලන්න කන් පොත්තක් නැහනේ. මේ අපිට වගේ කම්බොත්තක් නැහැ ගෙම්බර. ඉතින් අර මොලේ තියෙනවද කියලා බලන්න තමයි ඔය වගේ ඒ අපේට ධර්ම ගෙනහැර දක්වලා තියෙන. ඉතින් මේ මිනිස්සයා ඉතින් කල්පනා කරගෙන ඇතුළොත් ඔය හැම ගිලිනවා. දැන් ඔතන ගිහලා ගෙම්බෙක් අල්ලගෙන බලන්න ඔගේ කන තියෙනවද කියලා. ඒ කාලේ මහා පුදුම මේ මහා ප්‍රාඥයෝ ඉඳලා තියෙනවා. දැන් ටික ටික බිහි වෙමින් පවතිනවා. ඒ කියන්නේ අපි සන්තෝෂ වෙන්න ඕන. පස්සේ මේ අපේ රටේ මේ භික්ෂුව විනාශ කරේ පිළිවෙන් අධ්‍යාපනය කියන ක්‍රමයක්, රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයක් හදලානේ. ඒ එතරින් තමයි විනාශ කරේ. නැත්තම් භික්ෂුවට මහා ස්වාධීන මහා විශ්ව ධර්මයක් තිබ්බා. තම තමන්ට පලාතට ගුරු කුලවලට ආවේනික වූ විදියට දුන්නා, තරඟයට දුන්නා මේ සද්ධර්මය. ඒ ඔක්කොම විනාශ කරා. ඈ ඔක්කොම විනාශ වුණා. මේක අවබෝධයෙන් යන ගමනක්. දැනුමට සීමාවක් නැහැ. අවබෝධයට සීමාවක් නැහැ. අද ඕනෑම කෙනෙක්ගේ අධ්‍යාපනික සීමාවක් තියෙනවා. හරි වටකුරුයි. අර වන්නිලැත්තෝ කිව්වේ වන්නිලැත්තන්ගේ මෙච්චර අසීමිත දැනුමක් තියෙන්නේ කොහොමද කියලා ඇහුවා. අපිට අධ්‍යාපනයේ සීමාවක් නැහැ කිව්වා. මේ ගම්පොජ්ජවල් වල ඉන්න මේ ඇත්තොන්ගේ සීමාවක් තියෙනවා කිව්වා. මොකද්ද? අන්නේ අධ්‍යාපන පොජ්ජ හරියට පටුයි. හරියට පටුයි. මොකද මෙයාගේ ඕ ලෙවල් ආවෙන්න ඕ ලෙවල් මොඩ් එක. ආ මෙයා ඒ ලෙවල් මෙන්න ඒ ලෙවල් මොඩ් එක. මෙයාට උපාධියක් තියෙනවා අහවල් විශ්වවිද්‍යාලය. දාන්න එයාගේ தත්ත්වය කියලා දන්නවා එච්චරයි. ඒ සීමාව විතරයි යට තියෙන්නේ කියනවා. ටික දෙනයි ඔය අසීමාන්තික සීමාවෙන් එහාට යන්නේ. එසා අපිට ඒ සීමාවන් පවුරු ඉක්මවන්න සිද්ධ වෙනවා. මේ ආගමික පවුරුවලට, ජාතික පවුරුවලට, අධ්‍යාපනික සීමා පවුරුවලට බැඳුනොත් එහෙම අපිට මේ ලෝකේ සත්‍ය අත්දකින්නට බෑ. සත්‍ය පිළිබඳව ලොකු උනන්දුවක් ඕනකමක් ඇති වුණොත් එහෙම එයා ජීවිතේ මරණය කියන එක පහු කරලා එයා ධර්මයේ දකින්න කැමති වෙනවා. මොකද ඒ තරම් ඔහුට පේනෝ මෙහි ධර්මයේ වැදගත්කම සහ අවශ්‍යතාවය. ඔබ ඉන්නේ සතර අපායටද එහෙම නැත්නම් සුගතියටද දුගතියටද වැටෙන්නේ කියන හරියට මැද දැම්ම කැවිදගෙන යන්නේ. වම් පැත්තට වැටුණොත් අපායට වැටෙනවා. දකුණු පැත්තට වැටුණොත් ඔය සුගතියකට වැටේ. ඒ කියන්නේ ඊටාම භයානක බැම්මක ඔබ ඇවිදගෙන යන්නේ. අපායෙන් දුර වෙච්ච පාරක නෙමෙයි යන්නේ. පුජ්‍යලත්වයේ තියෙන මිනිස්සෙක් කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. කොච්චර විශ්වාස කරගෙන හිටියත් ඒ එහෙම දෙයක් විශ්වාස කරන්න බෑ කියලා තේරෙනවා. මේ බලන්නකෝ නේද, හොඳට නෝන මහත්තයා හැටියට ඒක හැඳ බෙදාගෙන කාලා හොඳට ඉන්න එවෙන පස්සේ නඩු ගියා ගන්නවා, මෙන්න ගහම අර ගන්නවා, මෙන්න වන්දිල්ල නඩු දානවා. මොකද්ද මේ? ඒ කියන්නේ කිසි දෙයක් තිබිලා නැහැ. මෙන්න ඉන්නවා සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්. මෙන්න ඒ කාලයක් ඉඳලා මෙන්න දේපලට නඩු කියා ගන්නවා, එකිනෙකාගේ දේවල් හොරකම් කර ගන්නවා. එම් පුතජන සිත කියන්නේ ඒකයි. මහා භයානක තත්වයක, ආතතියක එයාට යාව පාලනේ නැති තැනක ඉන්නේ. එයා නෙමෙයි මේ වැරදි වැඩේ කරන්නේ. ඒ පුජ්‍යලත්වයයි මේ දේ කරන්නේ. මමත්වයයි මේ දේ කරන්නේ. පුජ්‍යලයට ඒක පාලනේ නැහැ. අපි කියුවට ওই පුජ්‍යල සංයමයක් සංවරයක් ඇති කරන්න ඕන කියලා මේ ලෝකේ පුතජන සත්වයාට ඒ සත්වයා ඒ සත්වයාටම පාලනේ නැහැ. එයා තුල වැඩ කරන්නේ මාර බලවේගය. තේරෙනවනේ? හරියට අර ඉස්සරහින් ඉන්න පොලිස් නිලධාරියා වගේ තමයි ඔබේ ශරීරය. ඊට ගැඹුරෙන් ඉන්න ඇමතිවරයා, ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා හරින් ඕඩර් එකක් දුන්නාම මේ පඹය වගේ ඉන්න පොලිස් නිලධාරියා මොකද කරන්නේ? ක්‍රියාත්මක වෙන එකනේ නේ. පොඩ වෙඩි තියන්නේ කොහොමද? වෙඩි තියනවා, ගහන්න කිව්වොත් ගහනවා, අත්තරංගුවට ගන්නොත් ගන්න කියනවා. එච්චර වැඩේ. ඒකයි වැඩේ. ඒ වගේ තමයි ඔබේ ශරීරය අහිංසකයි. ඔබේ ආධ්‍යාත්මික යම්කිසි ඥානමය ගුණයක් ඇති. නමුත් ඊට වඩා ප්‍රබලයි ඔබේ ආධ්‍යාත්මික මාර බලවේගය. ඒ නිසා ආලන්තරයේ පාප කර්ම කරන පවා පීඩනයක් පුතජන මනසේ අභ්‍යන්තරයේ තියෙනවා. ඒක හැංගි හංගගෙන තියෙන එක නෙමෙයි වැදගත්කම. යුක්තියෙන් ඉස්සරහට අරගෙන මේක වමනය කරලා, මේක පිළිකුල් කරලා, මේක නිග්‍රහකට යුතු ධර්මයක් හැටියට සලකලා ඉවත් කරන්න ඕන, දුරු කරන්න ඕන. කොයි වගේද කියනවා නම් තමන්ගේ මමත්වයේ තමන් එළියට දාන්න ඕන, අල්ලිවමලා කෙළපිඩක් වගේ. ඒ තරම් පිළිකුලේ. ආයෙක දිහා බලන්නේ නැහැ. ඔය මමත්වයේ ඇතුලේ තියෙන්නේ මොනවද? ඔය මමත්වයේ ඇතුලේ තමයි තියෙන්නේ තමන්ගේ දේපල, තමන්ගේ ඉඩකඩම්, තමන්ගේ බැඳීම්, තමන්ගේ සුඛ විහරණය, තමන්ගේ කියන යම් යාම් දේවල් තියෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවයේ, මට මේ බලය තියෙනවයේ, මට ධනෙ තියෙනවයේ, මට ඉඩකඩම් තියෙනවයේ, සේවකයෝ ඉන්නවයේ, මේ මමෙක් ඉන්නවයේ කියන මේ ආධ්‍යාත්මික යම්කිසි ගැට ගැහිමක් තියෙනවා නම්, එහෙම දෙයක් අරගෙන තියෙනවා නම් කවුද හිතන්නේ? ඉතිබාලෝ විහඤ්ඤති. බුදුහාමුදුරුවෝ කොච්චර දේ කරගත්තත් පින්නතුනේ කිසි දෙයක් බුදුහාමුදුරුවෝ එහෙම ඇඟට ගත්තේ නැහනේ. කොච්චර සාසනික පිරිසක් හැදුවත් උන්වහන්සේලාට සිවුර දුන්නා, පාත්‍රය දුන්නා. ඉතින් ඕකත් එක්ක තමන් පින්නපාතේ වැඩම කරලා ජීවත් වෙන්නේ එච්චරයි. වෙන වැඩක් නැහැ. තමන් මේ කියා දීලා පින්නපාතේ වැඩම කරලා ජීවත් වෙන උන්වහන්සේ වැඩි මේ වරක්වත් තිබේ කිසි දෙයක. තම තමන්ගේ බර තම තමන්ට සුල ගන්නට හැකි අය මේ ගමන් මගේ ගමන් කරන්න කිව්වා. තමන්ට තමන් පිහිට කරගන්න පුළුවන් අය, අනුන්ගේ පිහිටෙන් ජීවත් වෙන්න පුළුවන් අය ඉතින් ඒ තැන්වල ඉන්න කිව්වා. මුලින්ම තේරුම් ගන්න ඕන තමන්ට තමන් විතරයි කියලා. මොකද තමන් තනියෙන් ඉපදුනේ, තනියෙන් මේ යන්නේ, තනියෙන් සසරට එකතු වෙන්නේ. ආයි මේ යාළුවෝ ටික, මේ නෑයෝ ටික ආයි අපි යන තැනටම එන තැනටම එන්නේ නෑ කියන එක හොඳටම වටහා ගත්තාම තමන්ට හිතෙනවා නේද, මේ යාළුවොත් එක්ක කාලය සම්පූර්ණයෙන් ගෙවනවට වැඩිය හොඳයි මං ගැනත්, මම තනියෙන් යන ගමන ගැනත් හිතන එක කියලා. ගැඹුරු දර්ශනයක් නැති වුණාම තමයි සිය දිවි හානි කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ මනස තමන්ට වාවන්නේ නැති වුණාම එක්ක අනුන්ට විපත් කරගන්නව නැත්නම් තමන්ට විපතක් කරගන්නවා. තමන්ගේ මනස මොකද්ද කියලා තමන්ට තේරෙන්නේ මෝහය නිසා. ඉතින් මනස කියන්නේ එක මවාගත්ත දෙයක් කියන එක තේරෙනවා නම් තමන් ඒ මවාගත්ත මේ සිත තේරුම් ගන්න උත්සාහ කිරීමෙන් අවබෝධයටපත් වෙලා තමන් සැලසීමටපත් වෙනවා. දවන දවසක් මිනිස්සෙක් පස්සේ මේ පිස්සු මිනිස්සෙක් මේ ගහන්න එළවගෙන ආවා. අනිත් මිනිස්සයටත් හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහලා අර හොඳ මිනිස්සයෙක් කර වැඩි මොකද අර පිස්සට ගහන්නයි ලැහැස්ති උනේ. වටේ ඉන්න කට්ටිය එකතු වෙලා කිව්වා, "හා හා හා ඔය මිනිස්සර ගහන්න එපා, ඔය මිනිස්සය පිස්සෙක් කියලා." එතකොට අර මිනිස්සයා හිත හදාගෙන තරහ ගන්නෙත් නැතුව, කේන්ති ගන්නෙත් නැතුව hina වෙලා එතනින් නික්මලා ගියා. ඔබේ මනසත් ඔබ විශ්වාස කරොත් හරි ඥානවන්ත කෙනෙක්, හොඳ සිහිය කල්පනාව තියෙන කෙනෙක් කියලා තේරුම් ගත්තොත් ඔබ ඔබේ මනසත් එක්ක සටන් කරාවි. සටන් කරන්නට අවි අමෝරා ගනීවි. ඒත් ඔබ එක වෙලාවක තේරුම් කරගත්තොත් මේ මනස කියන්නේ පිස්සෙක් කියලා. මනසේ ඇති වෙන දේවල් ඇති වෙනකොට, පේනකොට හයියෙන් ඉතින් බගබග ගන්න හිනා වෙන්න තියෙන්නේ. පිස්සෙක් කරන දේවල් වලට මොකද කරන්නේ? පිස්සෙක් කරන දේවල් වලට අපි කරන්නේ මොකද? හිනා වෙලා ඉන්න ඕනේ නේද? අපි ඒක තේරුම් ගන්න ඕන. මෙද වැඩ කරන මනුස්සයට හරි යාගේ දැනුම් සම්භාරයත් එක්ක යාට පිස්සු හරි මොනව හරි කියලා තේරුම් ගන්න. එතකොට අපි ඒකට ඕකේ එකක් දෙනවා. ආහන්න. එහෙනම් ඔබේ මනස කවුද? පිස්සේ. පිස්සේ කරන දේවල් ගණන් ගන්න උමනාව නෑ. ඉතින් ඕක තමයි ඔය කියන්නේ සංඥා මරීචිකම් කියලා කියන්නේ. මරීචිකම් බාර ගන්න ඕන දෙයක් නෙමෙයි කියන එකනේ මිරිඟුව කියලා කියන්නේ. මිරිඟුව බාරගත්තොත් මොකද කරන්නේ? මිරිඟුව පස්සේ ගන යනවා දුවනවා. ඒකට පිස්සෙක් කියන කෙනා බාර ගන්න ඕනත් නැහැ. මිරිඟුව කියන එක බාර ගන්න ඕනත් නැහැ. පෙන පිටක් වාගේ කිව්වා. පෙන පිට කියන එක ලොකු කන්දක් සත්‍යයක් හැටියට බාර ගන්න උමනාව නැහැ. ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න ඕක තව පොඩ්ඩකින් පුපුරලා නැති වෙලා යනවා කියලා. ඔක ඇති දෙයක් නැහැ, හරයක් නැහැ, වටිනකමක් නැහැ. නිකල් උකුඩ තිබුණට වැඩක් නැහැ. සිතුවිල්ලක් කියන්නේ, සංකල්පයක් කියන්නේ, දෘෂ්ටියක් කියන්නේ මේ පෙන පිටක් වාගේ ස්වාමීනි පුපුරලා යන දෙයක්. ඒක ඇති දෙයක් නැහැ. එහෙනම් මනස ගණන් ගත්තේ නැහැ. මනසෙන් වැඩක් නැහැ කියලා ඒ රහතන් වහන්සේට තේරුම් ගන්න, ආර්ය ශ්‍රාවකේ තේරුම් ගන්න. ඊට පස්සේ එයාට මනසත් එක්ක පොරබදන දෙයක්, යුද්ධ කරන දෙයක් නැහැ. මේ ධර්මයට න්‍යායක් නැහැනේ පින්නතුනි. හිටියාම ඇතේ කියන, හිටියාම නැතේ කියන. එක්කෙනෙකුට වීර්යය වැඩි කරන්න කියන, තව කෙනෙකුට වීර්යය අඩු කරන්න කියන. තව කෙනෙකුට ශ්‍රද්ධාව වැඩි කරන්න කියන, තව කෙනෙකුට ශ්‍රද්ධාව අඩු කරන්න කියන. තව කෙනෙකුට අතහරින්න කියන, තව කෙනෙකුට අල්ල ගන්න කියන. තව කෙනෙකුට බලන්න කියන, තව කෙනෙකුට නොබලන්න කියන. තව කෙනෙකුට නිකන් ඉන්න කියන, තව කෙනෙකුට වීර්යය කරන්න කියන. තව කෙනෙකුට හිතන්න කියන, තව කෙනෙකුට නොහිත ඉන්න කියලා කියනවා. හැබැයි ඒ කොහොම කිව්වත්, කොතන කිව්වත් ඒ පුජ්‍යලයාට ගැළපෙන විදියට තමයි ඒක. නැහැ, වෛද්‍යවරයෙක් ළඟට ගියාම වෛද්‍යවරයා මොකද කරන්නේ? එක්කෙනෙකුට ප්‍රෙෂර් වැඩි වෙන්න බෙහෙත් දෙනවා, තව කෙනෙකුට ප්‍රෙෂර් අඩු වෙන්න බෙහෙත් දෙනවා. තව කෙනෙකුට සීනි වැඩි වෙන්න බෙහෙත් දෙනවා, තව කෙනෙකුට සීනි අඩු වෙන්න බෙහෙත් දෙනවා. ඒක නෙවෙයිද? ඉතින් අපි කරන්නේත් ඒක තමයි. කොහොම හරි අවසානයේ අර සමබරතාවය එන්න ඕන. අර ලෝකෝත්තරත්වයට එයා ගන්න ඕන. ඈ ඒ විදිහට ඒ සම්බරතාවය තියෙන්න ඕනේ. ඒ සම්බරතාවය තුළ තමයි අපිට පැවැත්මක් තියෙන්නේ. ඒ නිසා ඔබ න්‍යායක් හිතන්න එපා. ඈ ඒකෝ වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ එයා සම්බර කිරීම, එයා සුවපත් කිරීම කියන්නේ ඒක. එතකොට මේ ධර්මයේ තුල එහෙම එක පැත්තකට බර න්‍යායක් ගුණයක් හිතන්න බෑ. මේක මධ්‍යස්ත කර ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. බුදුදහමේ ඇති කරන මධ්‍යස්තතාවය අපි ලෞකික වශයෙන් තේරුම් ගන්න මධ්‍යස්තතාවය නෙමෙයි. සියලු අන්තවලින් නිදහස් වූ මධ්‍යස්තතාවය. අන්ත දෙකකින් නිදහස් වූ මධ්‍යස්තතාවය මධ්‍යමා ප්‍රතිපදාව තියෙන්නේ. අන්ත දෙකකින් නිදහස් වෙලා උභෝ අන්ත පබ්බජිතේ නෙසේවි තම්මා. මේ අන්ත දෙකක් ගන්නේ නැහැ කියනවා. එයා ඇලෙන්නෙත් නැහැ කියනවා, ගැටෙන්නෙත් නැහැ කියනවා. ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් මධ්‍යස්ථතාවයක් අවශ්‍ය නැත. එහෙමනම් එයා ඇලෙන ගැටකුත් කෙනෙකුත් නෙමෙයි, මධ්‍යස්ථව ඉන්න කෙනෙකුත් නෙමෙයි. මැදක් පිහිටන්නේ නැහැ ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම්. ඒ විද්‍යාව තේරුම් ගන්න, ඒ සරල දේ තේරුම් ගත්තේ නැත්නම් ඔබට මේ ගැඹුරු දහම තේරුම් ගන්න බෑ. දැන් මෙහෙම අපි දෙකක් දෙපැත්තෙන් තිබ්බහම කෙනෙකුගෙන් ඇහුවොත් එයාට මධ්‍යස්ථ මැද කියන්නේ මෙතනයි කියලා නිර්ණය කරන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ දෙකක් අයින් කරපු ගම මැදක් තියෙනවද? ලෝකේ නැහැ. දිත්තේ නැති තැන මැදක් නැහැ. අන්න ඒ මධ්‍යස්ථතාවය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වූ මධ්‍යස්ථතාවය. ඒක ඥානනය කරන්න හරි අමාරුයි හාමුදුරනේ, තේරෙන්නේ නැන්නේ කියයි. ඔව්, ඔබගේ ඥානෙ දුප්පත්. ඔබගේ ඥානෙ දුප්පත්. පෝසත් කරගන්න. මහන්සියෙන්. තේරෙනවා නම් ඔබ පෝසත්. තේරෙන්නේ නැත්තම් එහෙම තමයි. හරියට ලොකු වාහන දැක්කහම කෝටි 450යි 700යි 800යි වගේ තිබ්බහම ඉතින් සාමාන්‍ය දුප්පත් කෙනෙකුට කිව්වොත් එහෙම මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ හිතන්නවත් බෑ. හිතන්නවත් බෑ මගේ දේපල ටික ඔක්කොම විකුණනත් කෝටියකුත් නෑ කියයි. ඉතින් ඒක එයා හිතන්නවත් බෑ. නමුත් සමහර අයට ඒක කියන හිතන්න බැරිද? පුළුවන්ද? පුළුවන්නේ සමහර අයට පුළුවන්. බෝසත් කෙනාට හිතන්න පුළුවන්. අනිත් කෙනාට හිතන්නත් බෑ. එහෙනම් මේ ධර්මයේ නොතේරෙනවයි කියන්නේ කවුද? දුප්පත් මිනිස්සු. මට මේක තේරුම් එක්කෝ ආත්ම ධෛර්යයක් ඇති වෙන්න ඕන. නෑ මම මේක කොහොම හරි තේරුම් ගන්නවා කියලා. අන්න යා පෝසත් වෙන්න සුදුස්සෙක් වෙනවා. අර රුපියලක් අරගෙන කොළඹට ඇවිල්ලා පෝසත් වෙච්ච අර මහා පෝසත් ඉන්නෝනේ නේද? නවලෝක මුදලාරි වගේ අය පවා නේ, සිද්ධාලේප මුදලාරි අය පවා, ඔය වෙන්ඩෝල් මිනිස්සු පවා මේ මුදලාරි වගේ කොල්ල මේ පොඩියට ආව මිනිස්සු. ලොකු තැනකට ගිහිල්ලා තියෙන. ඇයි? ඒ ලෞකික කැපවීම තුළ, මාංශය තුළ, විචාරශීලී බුද්ධිය තුළ, විමර්ශන බුද්ධිය තුළ. එහෙමනම් ඕනම කෙනෙකුට මේ හැකියාවක් තියෙන ටික දෙනෙක් ඉන්න ඔය ජයග්‍රහණ ලබන. එහෙනම් ඔබ ළඟ තියෙන්නත් ඕන මේ කැපවීම. මේ මහන්සිය තියෙන්න ඕන. තේරෙනවද? හැමදාම අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඇයි මේ ඔබට ඇත්තෙන්ම ඔබට ඉතුරු වෙන්නේ මේ ධර්මයෙන් ලබා ගන්නා අනුශාසනය අවබෝධයේ පමණයි අවසානේ. අවසානේ දරුවෝ ටිකත් ඒ වල ළඟට යනකම්. ඒගොල්ලොත් ඉන් සැරේ අමාරුවෙන් හරි රටවල් වල ඉඳලා ඇවිල්ලා හරි තුන් මාස දහනෙක් දෙයි. අවුරුදු දහනෙත් අමාරුවෙන් දෙයි. ඊට පස්සේ ඉතින් ඔය ඉන්න රටකම පොඩි පින්කමක් කරලා කරනවා ඇරෙන්නේ. ඉතින් මුකුත් දෙයක් නැහැ. ඉතින් අම්මා එහෙම තමයි. අම්මා හරි හොඳයි, තාත්තා හරි හොඳයි කියයි. ඉතින් ඔච්චරයි. ඒ නිසා ඔබ කිසියෙකින් බලාපොරොත්තු වෙන්න එපා. කිසියෙකුට යමක් කරලා ඔබට ඔබ පිහිටවීමේ න්‍යාය හා ගුණය ඔබ තහවුරුවම තියාගන්න ඕන. කවුරු හරි මලාට පස්සේ දරුවෝ පින් අනුමෝදන් වෙයි කියලා කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම හිටියොත් අනිවාර්යෙන් පෙරේතෙක් වෙනවා. අර පරදත් උපජීවී කියන කෙනාටපත් වෙනවා. පින් බලාපොරොත්තු වෙ මැරුණොත් එහෙම යාට කියන්නේ පරදත් උපජීවී. ඒ කියන්නේ පින් දෙනකන් ඉදිරිය යන්නේ. ඒ නිසා පින් බලාපොරොත්තු වෙ ඉන්න. දරුවෝ සුගතියට යනකන් ඉන්න. අද යනිත් එක මිනිස්සු ඒ කරන කියන විදියකින් මහා ලොකු පිනක් රැස් වෙන්නේ නැහැ. බොහොම පොඩි දෙයක්. ග්‍රාහක පිරිසත් එමය, ප්‍රතිග්‍රාහක පිරිසත් එමය. මේ හැමෝම වල ඒ කුසල ශක්තියන් අඩු වුණාම එච්චර පුණ්‍ය බලයක් හැදෙන්නේ නැහැ හිත. දෙන කෙනා හරියට හිත පිරිසුදු කරගන්න දන්නේත් නැහැ. පින ඇති වෙන විදියට දෙන්න දන්නේත් නැහැ. එතකොට ඒ ලොකු පින්නේ බලයක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ යාව තල්ලු කරන්න අමාරුයි සුගතියට. නිසා තමන්ගේ හිත තමන් හදාගන්න වගේ කීම ඉන්නවා. තමන්ට හොඳ අවස්ථා ලැබෙන එළියට ගියාම තමන්ගේ හිත පරීක්ෂා කරලා බලන්න තමන්ගේ ආධ්‍යාත්මය කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන ක්‍රමය කියලා. ඒව දිහා බලන ක්‍රමය, ඒව දිහා දැනන ක්‍රමය. ඊළඟට තියෙන පොඩි ඔය රෝගාබාධ වලට දැනෙන කේන්තියක් අපහසුතාවයක් තියෙන, ඒක වෙනම කතන්දරයක්. ඒක මේ මානසික ස්වභාවයක් නෙමෙයි. රක්ත වාතය තියෙන අයට වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් ආයත තියෙන අයට වෙන්න පුළුවන්, සුගර් වැඩි වෙච්ච අයට වෙන්න පුළුවන්, අරිසස් තියෙන අයට වෙන්න පුළුවන්. එයාට වෙනම මේ කේන්ති ගැතියක් වගේ එකක් පෙන්눔 කරනවා. ඒක මානසික කේන්තියක් නෙමෙයි. ශාරීරික ඇති වෙන පීඩා ඒ වගේම වයසට ගිහිලා ආතරයිටිස් ආය වගේ දේවල් හැදිලා ඇඟේ පතේ අමාරු තියෙන ආයත තියෙන කැක්ක වේදනා තියෙන ඒ වෙනම කතන්දරයක්. ඒක මානසික ප්‍රශ්නයක් නෙමෙයි. දවසක් 100 කෙනෙක් ඇවිල්ලා මේ හයියෙන් හයියෙන් කතා කරගෙන ගියා. මම ඉතින් ටික වෙලාවක් ඉඳලා හෙම මේ 100ට අරිසස්ත කියලා. ඊට පස්සේ කිව්වා හාමුදුරුවෝ කොහොමද දන්නේ කියලා ඇහුවා. දැන් අවුරුදු 3ක් තිස්සේ බේත් ගන්නවා කිව්වා තාම සනීප නැහැ කිව්වා. හාමුදුරන්ට ලෙඩ බලන්නේ එහෙම කියන්න හැකියාවක් තියෙනවද කියලා. නෑ 100 කතා කරපු විදිහෙන් මට හිතුණා 100ට අරිසස් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට නේද? සරින් සරින් කතා කරන අය හමුනහම ඉතින් හිතාගන්නේ දැන් එයාට අරිසස් වෙන්නේ නැති කියලා හිතාගන්න. එතකොට හිත සංසුන්. කේන්ති ගන්න උවනාව නෑ. ওই වෛද්‍යවරු එහෙම කේන්ති ගන්න නැත්තේ ඒකයි සමහර ලාට ඒ මනුස්සයා ලෙඩෙක් නේ. ඒ ලෙඩා කෑ ගහනවා, බයිනවා, බෙහෙතක් විදිහට දෙන්නේ නැහැ. يعني ඉතින් එයාට එහෙම තමයි කියලා ඉතින් එයාව එක්ක තරහ වෙන්නේ නැහැ ඉතින්. ඒ වගේ තමයි ඉතින් මේ ලෝකේ මමත් මේ පුතජන මිනිස්සු කිසි කෙනෙක් එක තරහ වෙන්නේ නැහැ. මොකද හේතුව? මහත් දොස්තර මහත්තයා වගේ මාත් දකින්නේ කොහොමද? ලෙඩුනේ. එන දකින්නේ නැහැ. ඌ නිඳා කරාද, අපහාස කරාද, ප්‍රශංසා කරාද, ගැන හැවෝද, මොනෝ කරාද, එහෙම දෙයක් එහෙම දෙයක් කරන්නේ නැහැ කවුරුත්. නමුත් එහෙම කරත් ඉතින් ලෙඩුනේ මොනෝ කරන්නද? හන්ද යන්නේ ලෙඩු. ඒක තමයි ස්වභාවය. ලෙඩු. හොඳයි, ඔබට දැනගන්න තියෙන කාරණාවක් තියෙනවා නම් අහන්න බලන්න. අපි එතනින් පටන් ගමු සාකච්ඡා. මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබට මමත්වය තියෙනවද නැද්ද? තියෙනවනම් මමත්වය දැනෙන්නේ කෙසේද? නැත්නම් මමත්වය නැති බව දැනෙන්නේ කෙසේද? ප්‍රශ්න පැහැදිලිද? ඔබට මමත්වය තියෙනවද නැද්ද? පළවෙනි කාරණේ. ඒක තමයි පළවෙනි උත්තරේ දෙන්න ඕනේ ඒකට. දෙවෙනි උත්තරේ ඔබට මමත්වය තියෙනවද නැද්ද? තියෙනවා නම් තියෙන විදියත් නැත්නම් නැති ආකාරයක් Tamanට දැනෙන ප්‍රමාණය. ටිකක් තියෙන කෙනෙක් තියෙන්න පුළුවන්, ගොඩක් තියෙන කෙනෙක් තියෙන්න ඉන්න පුළුවන්, නැතරම නැති කෙනෙක් ඉන්න පුළුවන්, සම්පූර්ණ මමත් තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. අපි මේ ප්‍රශ්නෙට උත්තර වේගෙන් හොයාගෙන හොයාගෙන අපි යම් බලන්න. බලමුද ඒකට උත්තර දෙන්න. දන්න විදිහට උත්තර දෙන්න. හරි ගියත් කවන්නේ, වැරදුනත් කමන්නේ. සාමාන්‍යයෙන් වැරදි කිව්වත් කමන්නේ, හරි කිව්වත් කමන්නේ. ඒක එච්චර ගානක් නෙමෙයි. මොකද ඔය මමත්වයේ තියෙන හැට තියෙන ප්‍රශ්නයක් තමයි මේ. ලැජ්ජ වෙන්න අකමැති. ප්‍රශ්නයක් අහලා ඒක වැරදි කියලා කිව්වොත් එහෙම ඉතින් හරි අප්සෙට් නේ. මලජායි මේ පිරිස ඉදිරියේ ඉතින් ගොඩාක් අය ඇවිල්ලා ওই පෞද්ගලික සාකච්ඡාවක් ඉල්ලගෙන ප්‍රශ්න විසඳ ගන්න රහසක් තෝක. ඇත්තම මං කළෙත් ඒක. මම ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද හේතුව මගේ මේ කාඩ් එක කුඩු වෙනවා කියලා. මම ඒ නිසා පෞද්ගලික සාකච්ඡාවක් ඉල්ලලා තමයි කෙලින් කිව්වේ කියලා කිව්වහම මගේ ප්‍රශ්න මම මිනිස්සරේ විසඳගත්තා මිනිස්සරේ. ඒ නිසා ගොඩාක් අය ඇත්තෙන්ම මේ අර පෞද්ගලික සාකච්ඡානවලදී කෙනෙක්ම ඔන්ලයින් කියනවනේ, තියෙන ඇත්ත කතන්දරේ කියනවනේ, තමන්ගේ චරිතෙත් එක්ක ඔක්කොම කියනෝ. සමහරලාට බය වෙන්නේ නැහැ. පිරිස මැද්දේ ඉතින් හරි සබ කෝලයක් තියෙනවා ඒක. ඒක එහෙම තමයි. ඒ නිසා තමන් කල්පනා කරලා කොහොම හරි විසඳ ගන්න. සමහරලාට දෙන්නෙක් ආවත් අනිත් කෙනාට ඇහෙන්න කියන්නේ නැහැ. ඈ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් තමන්ගේ සේවකයෙක් ආවත් ඊට පස්සේ නේ අර සේවකයා ඉදිරියේ ඉන්න ඕන මූඩ් එකක් තියෙනවනේ. ඒ මූඩ් එකකින් ඉන්න අර සේවකයාට එහෙම මට්ටමට කියන්න පුළුවන් දේවල් ටික විතර කියන්නේ විසඳගන්නේ හදාගන්නේ. එහෙම නේ තමන් හරි විවෘතව තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නම් ඒක හොඳයි. කොතනම විසඳ ගන්න ඕන බැරිම කොටසක් තිබුණොත් සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ගොඩ යාමක් නැහැ. කොයි බහරි පොඩි තැනක හිර වුණාම ඒක දිගටම තියෙනවා. අර කවුද මුවෙක් ඉන්නවලු, වලිගේ බූල් බූල් තියෙන මුවෙක් ඉන්නවා. මොකද ඒක සතාගේ නම මට මතකයට ආවේ නැහැ. ඒ මුවා මේ ඔය කටු ඉටි එහෙම වලිගේ පැටලුනහම වලිගේ කැඩෙයි කියලා යන්නේ නැහැලු. වලිගට ඒ තරම් ආදරේලු වලිගේ නිසා යන්නේ නැහැලු. දැන් ඔය අර ගෝනු වගේ සත්තු జాතියකුත් ඉන්නවනේ, කැලෑව එහෙම දුවනකොට තට්ටුව බේරගන්නේ කියලා උඩ බලාගෙන දුවන්නේ. උඩ බලාගෙන දුවනකොට වැටෙන්නේ වලවල වල. එතකොට එක පැත්තක් බේරගන්න උත්සාහ කරන තැන මොකද වෙන්නේ? තව පැත්තක් වලේ වැටෙනවා. තව පැත්තක් විපතටපත් වෙනවා. ඒ නිසා අපි මේ අභිමානය කාඩ් එක අර මේ රැකගන්න ගිහිල්ලා අපි ගොඩාක් වලවල වල වැටිලා තියෙනවා නේද? ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට එක පැත්තක් ආරක්ෂා කරන්න යනකොට තව පැත්තක අපි මේ වෙන ඒ නිසා අනිවාර්යෙන් තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. ඒක තියාගන්න ඕන. සමහර වෙලාවට කෙනෙකුට ලෙඩ රෝග හැදුනත් ওই වෛද්‍යවරයා හමු වෙන්න ගියාම ඔකට සමහර වෙලාවට මේ අර තියෙන මේකත් එක්ක මේ එක්ක ලැජ්ජාවත් එක්ක බයත් එක්ක තියෙන තනත් එක්ක වෛද්‍යවරයාට කියන්නේ නේද? ඒක ප්‍රශ්න හට ගන්න. ඊට පස්සේ ඉතින් වෙන්නේ ඉතින් ඒකට බෙහෙත්ක් වෙන්නේ නැහැ. පෙන්නන්න ලැජ්ජ තැනක් වුණත් පෙන්නන්න සිද්ධ වෙනවා වෛද්‍යවරයාට. නැත්නම් ඉතින් බෙහෙත්ක් වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ වගේ මේ ධර්ම මාර්ගයේ යමුණත් මම හිතන්නේ කියන්න අමාරු දෙයක් වුණත් කියලා විසඳුමක් සපය ගන්න වෙනවද නැද්ද? සපය ගන්න වෙනවද? ඇයි ඒක එතන හැමදාම සුවාලිදී? පස්සේ තියෙන්නේ. ඒ ගැටලු තියෙනවා. ඒ නිසා අපි අර කාඩ් තියාගෙන නම් කරන්න බෑ මේක. මේක කාඩ් කුඩු. හැබැයි කාඩ් එක කුඩු කරගත්තාම හොඳයි. ටැක්ස් එක බදු එවම මුකුත් එන්නේ නැහැ, කාඩ් එන්නේ නැහැ. කාඩ් එක සීරෝ වෙලා අවසන් වෙනවා. එයා මොකටම කාඩ් එකක් තියෙනවා. කාඩ් එක රැක ගන්න තමයි උත්සාහ කරන්නේ. කාඩ් එක වැඩි කර ගන්න උත්සාහ කරනවා. කාඩ් එකක් නැත්තම් මුකුත් නැහැ. ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ කාඩ් එකක් නැහැ එයාට. එයා විසින්ම අනුන් කුඩු කරන්න කලින් තමන්ගේ කාඩ් එක තමන් කුඩු කරගත්ත කෙනෙක්. මම පරාජය කරේ අන් කෙනෙකු නොව, මා පරාජය කරේ මමමයි. මා පරාජය කරේ මමමයි, ඒ නිසා අපරාජිතයි. අන් කෙනෙක් පරාජය කළොත් ඔබ කොයි වෙලාවක හරි ආයි පරාජය වෙන්නට ඉඩයි. ඔබ පරාජය කළ යුත්තේ ඔබමයි. හොඳයි, කොහොමද දැනෙන්නේ? ඔබට මමත්වයේ තියෙනවද නැද්ද? මං අහන්නම් ප්‍රශ්නයක් ගාලා. දුවාට මමත්වයේ තියෙනවද නැද්ද? හා? තියෙනවා. හරි. කොහොමද ඒක තමන්ට තියෙනවයි කියලා දැනෙන්නේ? හා? තමන්ගේ කියලා දුකයි සතුටයි මේ ඔක්කොම තමන්ගේ කියලා ගන්නවා. තියෙනවද නැද්ද? අඩුයිද වැඩිද? කොහමද දැනෙන්නේ? මනස සැනසීමක් නැහැ. චංචලයි. ඒ නිසා ඒකෙත් එක්ක හරි. තියෙනවද නැද්ද? නැහැ කියලා හිතන් ඉන්නවා 100%ක් තියෙනවා. 130ක් විතර තියෙනවා. ඔය කතා ඇත්ත වෙන්න පුළුවන් ගොඩක් ධර්මයේ යෙදිච්ච නිසා. ඔව්. ඒක තමයි. මං හිතුවේ මමත් එන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා 100%ක් තියෙනවායි කියලා කිව්වා. හිතන් ඉන්න දිනවා. කවන්නේ. 130ක් විතර තියෙනවා. දැන් මේ 130 තමයි වඩාත්ම අභියෝගය. දැන් අපි හිතාගෙන ඉන්නෝ මේ විභාග වුණත් එහෙමනේ නේද? ඒ ශිෂ්‍යත්ව විභාගය ඕලෙවල් ඊට වැඩි අමාරු වේලවල් ඊට පස්සේ අමාරු දසටි වගේ මේ අවසාන 130 හරිය එනවා කියලා කියන්නේ අඩු වෙන පැත්ත නෙමෙයි ඒක වැඩි වෙන පැත්තේ අවසාන හරිය. එතකොට ඒ සියුම් කාරණාවන් වලට එන්න එන්න තමයි අපගේ බුද්ධිය ඥානය හරියට සූක්ෂම වෙන්නේ. වාහනයක වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? එයාට තියෙන අවධානම් තත්ත්වය සහ සැලකිල්ල කියන එක තප්පරයක්වත් අහකට දාන්න බැරි තත්ත්වයකට එයා පත් වෙනවා. ඒ කියන්නේ අපි වාහනයක සාමාන්‍යයෙන් 100 ඉක්මවල ඉස්සරහට යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? එයාට තප්පරයක්වත් අහකට දාන්න බැරි වෙන සිහියකින් ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න තමයි ඔබේ සංකීර්ණ විදියට ඒවා තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. තේරුණානේ? අපේ ડોක්ටර් මොකද කියන්නේ? මමත්තේ තියෙනවා නම් ඒ තියෙන කොටස දැනෙන්නේ කොහොමද? සියයට සියයක්ම මමත්වයෙන් තොරව වාසය කිරීමේ හැකියාව තියෙනවා. අර සියලු දෙනාටම සාධාරණ චිත්තසයිසික ධර්මයෝ තියෙනවා. ඒ දේවල් තියෙන්න පුළුවන්. එහෙම නැතුව මමත්වයෙන් තොරව වාසය කිරීමේ හැකියාව තියෙනවා. මමත්වයෙන් තොරව කන්ද, බොන්න, අඳින්න, පළඳින්න, වැඩ කරන්න, රැකියාව කරන්න, කළමනාකරණය කරන්න හැකියාවක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. චේතනාවක් නැතුව ඒක ලෝධහමක් හැටියට ඒක තේරුම් අරගෙන ඒකට හිතට බරක් නැතුව හරියට එයාට ආර බස් එකක නැගලා ගිහිල්ලා බස් එකෙන් බහිනවා වගේ අපිට ලොකු තීරණයක් නෑනේ. බස් එකට නැගලා ටිකට් එකක් ගත්තා, අපි සීට් එකේ වාඩි වුණා, අපි පොතක් පතක් බලාගෙන, අපි වටපිටාව පරිසරේ හරි මුකුත් හරි බලාගෙන හැත්තෙම බස් එකේ ගියාට අපිට බස් එක ගැන ලොකු අවධානමකුත් නැහැ. අපි ඒකේ වටපිටාවක් ගැන වැඩි හොයන්නෙත් නැහැ. අපි ඕම අපේ වැඩක් කරගෙන ගිහිල්ලා අපේ බස් එකෙන් බැහැලා ඉවරලා ආයි අපේ ගමන යනවා ඉස්සරහට. ආන්න ඒ වගේ යම් ආකාරයක පුදුමාකාර විදිහ අපහැරීමක්. දැන් සාරිණහන්සේ මේ පන්සලේ හිටියනේ බස් එකේ යනවා වගේ ඉන්නවා. එච්චරයි, ඒක කිසි දෙයක් නැහැ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන මෙන්න මේ වගේ අතහැරීමක් තමයි තියෙන්නේ. ඒක කිසිම මේ තදින් අල්ලාගත් ස්වභාවයක් නැහැ. හොඳයි, ඊළඟට කොහොමද මමත්වය තියෙනවද නැද්ද? තියෙනවා. කොහොමද දැනෙන්නේ ඒක? හිතනවා. නමුත් හොඳ කුසල ධර්ම වලින් මනස පිරුණාම අර කුසල ධර්ම වල ශක්තියත් එක්ක අර මමත්වයේ තියෙන මේ ලොකු දැවීම, ලොකු පීඩාව අඩුයි. මමත්වයේ දැවීම ගොඩක් පීඩා අඩුයි. එයාගේ තියෙන පුණ්‍ය සංස්කාර වල ලක්ෂණයකුත් එක්ක තියෙනවා. හැබැයි මේ පුණ්‍ය සංස්කාරයත් දවනවා. දැන් මම මෙච්චර හොඳ වැඩ කළත් මං ඇයි මෙහෙම දෙවෙන්නේ කියලා ඔය කල්පනා කරන්නේ ඒකනේ නේද? මං හැමෝටම හොඳ කරලා තියෙනවා. හැබැයි යාට අර පාපේ දෙවීම වගේ නෙමෙයි, හොඳ පැත්තකට නැඹුරුව ඒක දෙවීමක් තියෙනවා. ඒක අර පාපේ දෙවීම තරම් රළු දරුණු තත්ත්වයක් නැහැ. අර උපමා කරලා තියෙන්නේ එක අතක ගිනි අඟුරක් තියාගන්නවා, තව අතක අයිස් කැටයක් තියාගන්නවා. අයිස් කැටේ තියාගෙන ඉන්නත් අමාරුනේ. අයිස් කැටේ දැවෙනවනේ එක අතක. අනිත් අතේ ගිනි අඟුරක් පිච්චන. හැබැයි ගිනි අඟුර හර රළු විදියට පිච්චෙනවා. අයිස් කැටේ යම් ආකාරයක දැවීමක් තියෙන, වේදනාවක් තියෙනවා. එතකොට අපේ හොඳ ක්‍රියාව අපි අල්ලගෙන කරත් මමත්වයෙන් කරත් යම්කිසි දැවීමක් ඇති වෙනවා. ඒකයි ඔය හොඳ වැඩ කරන අයත් යම්කිසි පීඩාවක ඉන්නේ. හරි, දුකෙන් ඉන්නේ සමහරලාට. ඔය පන්සල් වල පවා දායක සභාවන් වල මුල් අරගෙන වැඩ කළා අවසානයේ නිකන් දුකින් වගේ ඉන්නවා. මොකක් හරි පොඩි දෙයක්. දැන් මේ පෞගේ දවසක දායක මහත්තයෙක් ඇවිල්ලා එයාගේ දුක කියලා. එයා මෙච්චර කාලයක් බණ වැඩසටහන් සංවිධානය කර කර කළා. මට හාමුදුරුව දැන් ශාලාව දෙන්නේ නැහැ ඒ පන්සලේ මේ බණ වැඩසටහන් කරන්න මට හරි හිතට අමාරුයි කිව්වා. ඊළඟට මම ඒ පන්සලේ මෙහෙම මෙහෙම මේ හැදුවා බුදු කුටිවල් ඒවා මේ හැදුවා. හදලා මම බුදුන් වඳින්න පැන්ති යන්න ගිහිල්ලා එනකොට හාමුදුරුව මගේ සෙරප්ප දෙක අතු ගාලා මිදුලට දාලා තිබ්බා කිව්වා. මං කොයිද මේ ලෝකේ තියෙන මනුස්සයන්ට ප්‍රශ්න දිහා බලනකොට ඔය පොඩි ආඳුරු කෙනෙක් සෙරප්ප දෙක පොඩ්ඩක් මිදුලට අතු ගාස දැම්මයි කියලා. ඒක මහා ප්‍රශ්නයක් නෙමෙයි, ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා. ඒ ඉන්නට අඬනවා මනුස්සයා ඒකට. හරි වේදනාවක්. මොකද හරි හිතේ නැඹුරුවකින් කැමැත්තකින් මේ කර වැඩ කරපු කෙනෙක්. ඒකයි. පිනත් මං කෝ ඔන්න ඕක තමයි පිනත් පුණ්‍යාවි සංඛාරා කියන්නේ ඕක තමයි. ඕකත් විඳවන ප්‍රශ්නයක්. මමත් ඕක ඉස්සර අල්ලගෙන කරා. මේ ප්‍රශංසා බලාපොරොත්තු වුණා. ඒකෙන් මම පීඩාවටපත් වුණා. ඒ නිසා ඕකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි, පීඩාවටම හේතු වෙන කාරණයක් කියලා දුන්නා. හොඳ දෙයක් අපි කරන්න ඕන අපේ ශක්ති ප්‍රමාණයෙන්. ඒකට කමන්නේ. ඒකෙන් අපි හිතේ සැහැල්ලුව ඇති කරගන්නට ඕන. ඉතින් ඒකට ස්වභාව ධර්මයේ තුල තමා කරපු දෙයට තමාන්ට හොඳ විපාකය ලැබෙන ස්වභාවය කොයි වෙලාවක හරි ලැබෙනවා. ඒක අපි බලාපොරොත්තුෙන් තොරව ඉන්න ඕන. ඒකයි වැදගත් නේද? දැන් අපි දානයක් දීලා පින බලහත්කාරයෙන් ඉල්ලනවා. පින දුන්නේ නැත්නම් හාමුදුරුවෝ බැනගෙන යනවා. ඒ හාමුදුරුවෝ දන් දුන්නා අපිට පින් අනුමෝදන් කරේ නැහැ. පින් ගාථා වාක්‍ය කිව්වෙත් නැහැ. ඔකට ආයි දන් දෙන්නේ නැහැ. ඉතින් ඒව හරි මෝඩ දන් දෙන්නේ නේද? ඒනේ තමන්ගේ හිතේ සැහැල්ලුව ඇති කර ගැනීමයි ලොකුම පින කියලා තමන් තේරුම් අරගන්න නෝන නේද? පින බලහත්කාරයෙන් ගන්න නිකන් අර හරකෙක්ගේ මස් ගන්නවා වගේ. එහෙම ගන්න බෑ නේද? බණ ගන්නත් බෑ එහෙම. ඒක හරි 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 තැනකින් ලැබෙන්න ඕන. කිකිලිගෙන් බිත්තර ගන්නවා වගේ තමයි. ඒක නිකන් මේ කිකිලි මරලා හරිනවා. ඒ කිකිලිගෙන් බිත්තර ගන්න නේද? ඒක ස්වභාව ධර්මයන්ට එක්ක හැම්මෙන දේවල්. ඊළඟට කොහොමද මමත්තේ තියෙනවද නැද්ද? තියෙනවා. කොහොමද දැනෙන්නේ? හිත ගැසෙනවා. ගැසෙනවා. ආ බෞද්ධ කෙනෙක් නේ. පොඩි මුස්ලිම් ලුක් එකක් තියෙනවා ඒක ඇවිල්ලා. ඒක නෑ. හොඳයි. මාත්තේ තියෙන හිත ගැසෙනවා. හරි. එහෙනම් දිගට බණ අහගෙන යන ලෑස්තිනේ. හරි. ඉස්සරහට යන්න ඕන. මම ටික අහගෙන යන්න. එතකොට හරි. ඊළඟට මේ පැත්තේ ඉන්න අම්මලා කොහොමද උත්තර දෙන්න බලන්න? අර ඕක අනිත් පැත්තට පෙන්නුවොත් එහෙම හරි. අර ඇම්බියුලන්ස් එකේ අකුරු ගහලා තියෙන අනිත් පැත්තරනේ සයිට් කණ්ණාඩියෙන් බැලුවම තමයි හරියට පේන්නේ ඔබ. එතකොට 125ක් තියෙනවා කිව්වම මාත් ඔක අර ඇම්බියුලන්ස් එකේ අකුරු වගේ අනිත් පැත්තට බැලුවාම එහෙනම් 125ක් මමත් තේ නැතු ඇදි. තව ඉතින් 75ක් 60ක් 75ක් ඇති කියලා. ඈ කවන්නේ ඉතින් කොහොම හරි නේද? හොඳයි දැන් කොහොම හරි ඉතිනේ ඉතුරු මමත් තේ ටික නැති කරන්න වෙනවනේ නේ. නැති කරන්න වෙන දැන් මොනවද මමත් තේ නැති කරන්න කරගෙන යන වැඩ පිළිවෙල? මගෙද මේ කියලා හිතනවා. එහෙම කළා මමත් යතන දේශනා ටික අහගෙන යනවා. දෙකටම අහගෙන යනවා. මේව මගේ නෙමෙයි කියලා හිතන්න පුළුවන් එහෙම. මම මේකයි කියන්නේ මම මම්ම බන කියලා හරියන්නේ මේක සාකච්ඡාවට ගන්නම ඕන. එහෙම ගත්තාම තමයි ඒක එන්නේ ඔබ කතා කරන්නම ඕන අනිවාර්යෙන්. හද සාක්ෂියට අනුව. කරුණාවෙන් කතා කරන්න ඕන. මේව මගේ නෙමෙයි කියලා කියන්න මට අයිතියක් තියනවාද? මං අහන්නේ මේක මගේ නෙමෙයි කියලා කියන්න මේ පන්සල හරි කිසි දෙයක් හරි මගේ නෙමෙයි කියන්න මට අයිතිය තියනවාද? නෑ ඇයි? මගේ නෙමෙයි කියලා කියන්නේ මගේ අයිතිය නිසානේ. එහෙම නැත්නම් ඒ කොටස යාගේ නෙමෙයි නම් එයාට තවක් කොටසක අයිතිය තියෙනවා. මගේ නෙමෙයි කියන්නට අයිතියක් නැත. ඔබට මගේ කියන අයිතිය නැත්නම් ඊට සාපේක්ෂිතව මේක මගේ නෙමෙයි කියන්නට අයිතියක් නැත. ඔබට ඒක තේරෙනවද? ඒකත් එහෙමයි. ඔව් වෙන කාට හරි අයිති කියන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි එතන සත්පුජ්‍යල න්‍යායේ තාම ඉන්නවා. ඒ වගේම මේක මගේ මට අයිති නෙමෙයි කියලා කියන්නේ කවුද? මම. එතකොට එතන මමෙක් පෙන්නුම් කරනවා. එතකොට තව ලක්ෂණයක් ඇදෙනවා. එයාට මේ කොටස මගේ නෙමෙයි කියලා අයිතියක් කොටසක් පෙන්නුම් කරනවා නම් එයාගේ අයිති කොටසකුත් කොහි හරි ඇති. දැන් අපි මේක මගේගේ නෙමෙයි කියලා කියන්නේ නැහැ. එයාට ගැක් තියෙනව වෙන මේක. ඒක නිසා තමයි ඒක අයින් කරගන්න කියන්නේ. ඒ හැඟීම ඇවිල්ලා තියෙන්නේ අපිට අත්පත් කර ගැනීම නිසා, අපි භාවිතා කරපු දේවල් නිසා, අපේ කියලා රාමුවක් තුල ඒවා ගොනු කරගත්ත නිසා. ගුණු කරගත්තත් නැතත් මේකේ තියෙන්නේ භෞතික සම්පත් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි. Taman චේතනාවෙන් මොනතරම් පරිසරයක බැඳිලා තියෙනවද කියලා. මේ අපිට මම නම් කියන්නේ නැහැ භෞතික සම්පත් අඩු කෙනාට තණ්හාව අඩුයි කියලා. සමහරట్లా ඒකට තණ්හාව වැඩි. එහෙනම් සමහරట్లా භෞතික සම්පත් අපේක්ෂාවන් ඒ ඉහළටම ගියාට පස්සේ ඇත්තෙන්ම යාට ඒව පිළිබඳව ඒ භුක්තිය ලැබුවට පස්සේ ආසාවක් නැහැ. ඒ වැඩක් නැහැ ඒක. කිසිම මේ සිතට දරා ගැනීමක් වෙන්නේ නැති වෙන්න පුළුවන් යාව. යා භුක්තිය අවසන් කරාට පස්සේ. ඉතින් ඒ නිසා මේ චේතනාවේ තියෙන ප්‍රශ්නයක්. තිබුණත් නැතත්. තිබුණත් නැතත් මම දන්න එක පිරිසක් ඉන්නවා. ඒක තැනක සිද්ධියක් මෙතන තියෙයි මම මතක් කරන්නම්. ඒ කාචි අම්ම කෙනෙක් තමන්ගේ මහත්යයි දෙන්නත් එකතු වෙලා ලස්සන ගයක් හැදුවා. තේරුණානේ? මේ කතාව කැත කතාව මේ සිද්ධිය. අස්සන ගයක් හැදුවා. අස්සන ගයක් හැදුවට පස්සේ මේගොල්ලන්ට ලොකු ආර්ථික වැටීමක් සිද්ධ වුණා. ආසනීප තත්ත්වයන් එක්ක එහෙම ආර්ථික වැටීමක් සිද්ධ වුණා. ඉතින් ජීවිත කාලෙම හරි ආඩම්බරෙන් හිටියේ ගේත් එක්ක. මේ ගේ විකුණන්න සිද්ධ වුණා. ගේ විකුණන්න සිද්ධ වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ගෙදර හිටපු ඉස්සරහා හිටපු තව කට්ටියකට ගේ වික්කා. ඒගොල්ලොත් ඒ ගෙදර නුදුරින් ඈත පොඩි කාමරයක් අරගෙන ඊළඟට වාසය කළා. අර ආච්චම්ම කරන්නේ මොකද කියලා දන්නවද? එතෙන්ට එනවලු උදේ හවස ගේට්ටු ඉස්සරහට ඇවිල්ලා විකුණපු ගේ දිහා බලනවලු. බලාගෙන ඉඳලා ආය යනවලු. දැන් තේරෙනවනේ මේ කරන්නේ මේ අහිංසක හිතේ තියෙන ස්වභාවය. ওই විදිහට හැමදාම ওই ගේ දිහාට එනවලු. අතන මල් ගහකුත් තියෙනවලු. ඒකිනුත් මල් කඩාගෙන අර ගේ දිහා බලාගෙන ඉඳලා හූල්ලලා යනවලු. ඔය ආච්චම්ම මලා මලාට පස්සේ අර පොඩි කාමරේ ගෙදර නෙමේ හොල්මන් ඇති කරන්නේ අර මරපැනිච්ච කෙනා අර විකුණන කෙනා. ඒ කියන්නේ Tamanට අහිමි වෙච්ච දෙයට වුණත් Tamanට අයිති නැති දෙයට වුණත් බැඳෙන්නට ඉඩ කඩ තියෙනවා. Tamanට ඒක අයිති නෑ. Taman වික්ක Taman ඒක සම්පූර්ණයෙන් මුදලට Taman දීලා තියෙන්නේ. නමුත් තමන්ගේ ගේ මට මේක අහිමි වුණා මම මේක හදාගත්ත ගේ කියලා මානසික දේ එයා හිතෙන් අත්හැරියේ නෑ ඒක අල්ලගත්තා. දැන් බලන්න අතහැරියත් එක මුදලිනුත් භෞතික අතහැරියත් එක මනසින් අතහරින්න නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි ධර්මයෙන්ම තමයි අඳුනගන්නට උවමනාකම තියෙන්නේ මේ දෘෂ්ටි ගැනීමේ වරද. එතකොට මගේ නෙමෙයි කියලා හිතන්න අයිතියක් නෑ ඔබට. ඔබේ සිතේ තාගෙන ඉන්නවා නම් ඒක තමයි ඔබේ තියෙන මමත්වේම తত্ত্বය. මේක මගේ නෙමෙයි කියන්නේ මමත්වේ తত্ত্বයකින් බව ඔබ විශේෂයෙන් අවධාරණයෙන් අවබෝධ කරගත යුතුයි. මෙන්න මේක අපේ සාමීන් වහන්සේලා තුරෙන් බුද්ධඝම තුලින් එළියට ඇවිල්ලා නැති කාරණයක්. නේ? මේක මගේ නෙමෙයි මගේ නෙමෙයි මේවා පිළිකුල් මේවා පිළිකුල් මේවා වැඩක් නැහැ වැඩක් නැහැ කියලා කියන්නේ ගැන්නුව මිසක් විශේෂ ඥානයකින් සියුම් ඥානයකින් බලන්නට බැරි වුණා මේ මගේ නෙමෙයි කියන ධාරාව චින්තනයේ දැක්ම හටගන්නේ මමත්වයෙන් කියන. දැන් මේක තේරුම් ගත්තාම ඔබට අලුත් පියවරක් අලුත් ගමනක් යන්නට අවකාශය සැලසෙනවා. නව මාවතක් විවර කර ගන්නට ඔබට සිද්ධ වෙනවා නිවන් දොරට විවෘත කර ගැනීම උදෙසා. නගමන් මග ඔබේ යම් දිසා නැති අලුත් කිරීමක් කරනවා ඒ කාරණය ඔස්සේ. හොඳයි මමත්තේ තියෙනවද නැද්ද? කොහොමද දැනෙන්නේ? ඒ නිසා මමත්තේ තියෙනවා කියලා දැනනවා. දැන් Tamanට උමනා වෙලා තියෙනවද මේ හොරිය මේ gaduwa සනീപ කරන්න ඕන මේක අයින් කරන්න ඕන කියලා? ඒකට අවශ්‍ය කරන වීරිය, ඒකට අවශ්‍ය කරන ශ්‍රද්ධාව, ඒකට අවශ්‍ය කරන ප්‍රඥාව යම් ප්‍රමාණයක හරි තියෙනවද? තියෙනවා කියලා හිතනවා. එහෙනම් තව කැප වෙන්නට උවමනයි කියලා අදිෂ්ඨාන කරන්න ඕන. දිගටම කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණිය යෝනිසු මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මේ හතර පුරන්න සූදානම් වෙන්න ඕන. ඇදෙන්නේ මමත්තේ තියෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න. ඊළඟට මමත්තේ තියෙන කොහොමද දැනෙන්නේ තියනවා කියලා? නෑ. දරුව වුණත් මට ඕන විදියට ඉන්න ඕන. එතකොට ඉස්සෙල්ල මහන්න ඕන මම මට ඕන විදියට ඉන්නවද කියලා. මම මට ඕන විදියට ඉන්නවද ජීවත් වෙනවද? ඊට පස්සේ අහන්න ඕන මමත් මට ඕන විදියට නැත්නම් දරුව මට ඕන විදියට ඉඳීද යත් වෙන ශරීරයක වෙන චින්තනයක ඉන්න කෙනෙක් නේද කියලා කල්පනා කරන්න ඕන. තේරෙනවනේ? එහෙම තේරෙනවා නේ? හරි. ඊළඟට තියෙනවා කොහොමද තියෙනවා කියලා දැනෙන්නේ? කකු දෙක කියනවා. ඒක නිසා ඒකෙන්ද මමත් නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මම රතුහාලේ බත් කන්න කැමති ඒ මමගේ මමත්වේ නිසයි කියලා එහෙම කියන්න බෑ. නෑ නෑ එහෙම කියන්න බෑ. කකුල් දෙක ඉතින් බජර ගියාම හන්දිපත් තමාරෝ සීරුවෙන් තියලා යන්න ඕන තමයි. ඒක අසනීපයක් නිසා සිද්ධ වෙන දෙයක් නේ. ඒකත් එක්ක ගලපන්න එපා. ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මයට නැඹුරු වෙලා බලන්න මමත්වේ. එහෙම කරනවා නම් ගොඩක් දුරට හරි. ඔය දෙන්නේ ආන්ත. නෑ නෑ එහෙම නෑ. එහෙම දෙයක් නෙමෙයි. එහෙම හිතන්න ගියොත් එහෙම මන් දිහා බලලා මට විතර මමත්වේ කාටවත් නෑ. නේද? ආනන්ද හැමදුරන්ට විතර නේද? ඔව් මට පොඩ්ඩක් ඇද වෙන්න බෑ. මෙහෙම කෙලින් හරියටම තියෙන්න ඕන. මේ අපිරිසිදු වෙන්න බෑ. පිරිසිදුව තියෙන්න ඕන නේද? නෑ 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 නෑ. ඒ කකුල් දෙක. ඔව්. නෑ ඒක කකුල් දෙකේ කැක්කුමත් එකේ ගණන් ගන්න. ඔව් ලොකු ගැටලුවක්. එහෙනම් දුර ඉඳලා ඇවිල්ලා බොහොම අමාරුයි ගැටලුවක් විසඳ ගන්න. ඒක ලොකු දෙයක්. එහෙනම් මොකද කකුල් දෙකේවත් අත් දෙකේවත් ඔළු ගෙඩියේවත් බඩ ගෙඩියේවත් මමත්තේ නෑ. දෙන්නේ හිතේ. හිත පිරිසුදු නම් කයේ ක්‍රියාවලිය ඒ සම්මුතිය ඒ විදියට ඒක සිද්ධ වෙයි. දැන් සමහර කෙනෙක් කවුදෝ කතා කරලා කිව්වා බණ ඇහුවා විතරයි හාමුදුරුවන්ගේ මට බඩ යන්න පටන් ගත්තා කියලා. මම දන්නේ නෑ ඔබතුමියක් දන්නේ නෑ කිව්වේ කවුරු හරි කිව්වා. මමව මගුල් ගෙදරක ගියා. ඔය දවස් දෙකකට විතර කලින් නම් ගියා කිව්වා. මං කොහොමද මොකක් හරි කරාව කාලේ ගැදී. මංගො බඩ ඇහුවට බඩ යන්න විදියක් නැහැ කිව්වා. දැන් ඒ වගේ සමහර අය කියනවා හන්දිපත්තු අමාරුව හැදුණා බඩ ඇහුවා විතරයි. ඒ වගේ හරි චෝදනා දිනවා අපිට. ඈ? මුස්ටිගෙන් නේද? ආන්න හරි. ඔය විදියට මමත් මේ මනින්න කිව්වොත් බුදුහාමුදුරන්ට එහෙනම් මමත්තේ මනින්න වෙනවනේ. ඒකනේ කිව්වේ බුදුහාමුදුරන්ට මමත්තේ තියෙන එක. මේ ශාวก පිරිස හදනවා, විනය ධර්ම පනවනවා, ගිලන්හල් හදනවා, ගම්මාන වලට ගිහිලා මිනිස්සුන්ට යහපත සලසනවා, සෙත් පිරිත් කරනවා, ඔවුන්ගේ ලෞකික දියුණුවට ආශිර්වාද කරනවා, උපදෙස් දෙනවා, ඊට පස්සේ රාජාසන පිළිගන්නවා, මහ රජවරුන් බාර ගන්නවා, සුවඳ හමන කුටියක වැඩ ඉන්නවා, ලස්සනට මල් ගඳ විලවුන් වටේටම තියලා උන්වහන්සේට පූජා සත්කාර කළාම උන්වහන්සේ බොහොමනේ නිරෝධ සමාපත්තියනේ බාර ගන්නවා කියලා චෝදනා කරාර නිගන්තය. ඒ සම්මුතිවාදයෙන් බලන්නට එපා, මේක චේතනා දර්ශනයෙන් තමයි බලන්න ඕනේ. සම්මුතියෙන් හරීම පිරිසුදුවට පිළිවෙලට ප්‍රවැත්මට අනුසාරව හොඳට ඉන්න ඕන. අද බුදුහාමුදුරු ජීවමානව වැඩ හිටියනම් බුදුහාමුදුරු නිකම් පාරේ වැඩියනම් මම වඩින්න දෙන්නේ නැහැ. එමුකෝ මම වඩින්න දෙන්නේ නැහැ. මම කියනවා වහන්සේ මේ වඩින්න එපා, වහන්සේ ආරක්ෂා වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ වෙදිනෝදින වාහනයක වඩින්න ඕන. සර වැඩි කිව්වනේ දැන් ඒකනේ වැඩි. ඒ ඉස්සෙල්ලා පොඩි වාහනයක් තිබ්බේ, දැන් තියෙන එක දැක්කම එහෙම ඔයිටත් වැඩි දෙයක් කියලා. දැන් ලබන අවුරුද්ද එන්නෙම නැහැ. මොකද ලබන අවුරුද්ද ඊට වඩා හොඳ එකක් තියෙන්නේ. දැක්කනේ හන්දගේ වාහනේ සර වැඩි. මම ත්‍රිවිලරයක යන්න තිබ්බේ. මං ඇබිලිවිටි පැත්තට යන්නෙම නැත්තේ කියන්නේ ඇබිලිවිටි ගමන. යන්නෙම නැහැ. ඒකට හේතුව ඥානවන්ත වැඩි ඒගොල්ලෝ. මේ ගමුණාට යන්නේ ගම්මන විශේෂයෙන් දකුණ වුණාද මම දකුණේ මිනිස්සුම එච්චරම කියා කරන්නේ නැහැ. මොකද අමුතුම මනසක් තියෙන මිනිස්සු ටික ඉන්නේ. හොඳ මිනිස්සු කීප දෙනෙක් නම් ඉන්නෝ කොළඹයි නුවරයි ඔකේදී සලයි පිටරටයි ඉන්න මිනිස්සු ඇත්තෙම හොඳයි. මේ දකුණ මිනිස්සුන්ගේ මොලේ මම දන්නේ උප්පත්තියෙම නේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මොකක් හරි වැරදීමකින් තමයි මම ඔය පැත්තේ ඉන්නේ කියලා හිතනවා. ඉතින් හොඳයි අපි ගාගල් කරනවා. ලෝකය වෙනස් කරන විශිෂ්ට බී වෙනවා. මේ වගේම අති දුර්වල, අතිශයින්ම දුර්වල මිනිස්සු, ප්‍රචණ්ඩකාරී මිනිස්සු, අඥාන මිනිස්සු, මෝඩ මිනිස්සු අතිශයින්ම ඉන්නවා. මේ දුර්වලයි ඉන්නේ පළාත්වල. වෙනත් ප්‍රදේශවල තියෙනවා ටික ටික දෙනේ. හොඳයි. ප්‍රතිශතයක් හැටියට හරිම කනගාටුවක් තියෙනවා. ඒසයි මිනිස්සුන්ට දෙන්න බෑ, ධර්මය දෙන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. මේක ප්‍රඥාවන්තයන්ගේ උදෙසා නෙමෙයිද? ඒ නිසා ජීවිතේ තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. එයා ඊළඟ කොහොමද? දැන් අවසානයේ සියුම් ටික Tamanට බාධාමක් නොවේ කියලා කල්පනා කරලා ඒ සියුම් ටික ඔහෙ තිබුණාවි කියන කල්පනාවේ දින්නේ. අන්න හරි. දැන් ඔබතුමිය වැරදි තැනක් තමයි අර සියුම් දැන් වෙලා තියෙන්නේ. සියුම් ටික නම් ඔහෙ තිබුණට කමක් නැහැ. ඔහෙ තිබුණාවි කියන කල්පනාව කියන්නේ ලොකු ප්‍රමාණය. දැන් ලෙඩේ හොඳ වෙලා පොඩ්ඩක් ඉතින් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් ප්‍රමාණයට හැකියාව ලැබුණාම අර ලෙඩේ කොටසක් තියදී එයා බෙහෙත් නතර කරනවා වගේ වැඩක් ඕක. ඉතින් අනිවාර්යයෙන්ම ඒ සම්පූර්ණයෙන්ම මේ తත්වය මමත්වය අවසන් වෙනකන් ඒ සියුම් කොටසත් මම ප්‍රහාණය කළ යුතුයි කියන තැනට වීරිය උපදවන්න අදිෂ්ඨාන කරගන්න. පැහැදිලිනේ? ඒ අදිෂ්ඨානය ඇති කරගත්තොත් එක දිගට ඊටත් වඩා සියුම් ආකාරයෙන් තේරුම් අරගෙන කටයුතු කරොත් හොඳයි. ඔක මටත් සිද්ධ වෙච්ච දෙයක්. මගෙත් මමත්වයේ සියුම් වුණාට පස්සේ දැන් මට අර වෙනදා වගේ ඉච්චර පීඩාවක් ලොකුවට දැනෙන්නේ නැති හින්දා ෂෝක් කියලා හිතෙනවා. ඒත් අර නිකන් මේ බන ටිකක් අහන්න නැතුව ඉන්නකොට ටයර් එකේ හුලම් බහිනවා වගේ තත්වයකුත් දැනෙනවා. ආයි ඇවිල්ලා බන පොඩ්ඩක් අහලා ගියපු ගමන් ආයි හොඳක් තියෙනවා. ඉතින් ඒ වුණාට මම කල්පනා කරා මම අවබෝධය නැතුව හිටියොත් එහෙම මම නියත වශයෙන්ම සතර අපායෙන් නිදහස් කෙනෙක් නෙමෙයි. මේ ආත්මේ පවත් කළ නැති නිසා මම සුගතියක ගමන් කරයි. ඒ වුණාට අනිවාර්යයෙන්ම ආයි පාප මිත්‍රයක් මිත්‍යා දෘෂ්ටි ආගමක් හම්බුනොත් එහෙම පව් කළා යනවද නැද්ද? ආයි අපායට යනවා කියලා දන්නවා මේ සද්ධර්මය අවබෝධ වීම නැත්තම්. තේරුණා නේද? ඒ නිසා අනිවාර්යයෙන් මේක අවබෝධ කොට පසක් කරගත යුතුයි කියන තැනට යව වීරිය කරන්න ඕන.
හා
ඔව් දැන් ඒ ගැන සන්තෝෂයක් වෙන එකම අපිට පේනවා. නමුත් ඒක නෙමෙයි වැදගත්. අර සියුම් කාරණා ටිකට පිළියම් සපය ගන්න තමන්ගේ අර සියුම්ම දැනෙන මමත්වයක් ප්‍රහාණය කරන්නට දිගටම බෙහෙත් භාවිතා කරන්න. ඒ කියන්නේ වෙනදට වඩා වීර්ය, වෙනදට වඩා සිහිය, වෙනදට වඩා සමාධිය, ධර්මයේ සමාධිය තියෙන්න ඕන. අර සමත සමාධිය නෙමෙයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට තමන්ගේ හිත පුදුමාකාර සමාහිත බවක් ලබනවා. මේ මේ අය ඒක අර අරමුණක් කරා කියව කියව ගන්න සමාධියකට වැඩි සමාධියක් ලැබෙනවා සංසුන්. ධර්මයෙන් උපදින සමාධිය සමාධිය නිසා ඇති කරවන ඇති වෙනවා ඇති වෙනවා. ඒ සංස්කාරකයන්ගෙන් මිදීම හේතුවෙන් ඇති වෙන සමාධිය. සංස්කාර සමාධියක් නෙමෙයි අසංකාරික සමාධියක් හට ගන්නවා. සංස්කාර වලට බර නැති සමාධියක් හට ගන්නවා. ඊළඟට පිටිපස්සේ කොහොමද මෑණියන් වහන්සේ? ඔව් දැන් මෙහෙමයි තියෙන්නේ. ඔබ හොඳම වැඩේ තමයි ඔය මමත්වේ මතු වෙන්නේ නැහැ. කවුරුවක්වත් ඔය බනින්නේ, ගහන්නේ, චෝදනා කරන්නේ, අපහාස කරන්නේ නැති කෙනෙක් ඉන්නකොට. කවුරු හරි කෙනෙක් නැද්ද එහෙම තමන්ට මේ නිඳා කරන, අපහාස කරන, ගහන බයින කෙනෙක් වටපිට? ඔව් ඔව් එයා පුළුවන් නම් ගෙදරම නතර කරගන්න. ඔව් දැන් මං ඉතින් මං ඒ ළමයාගේ ෆෝන් නම්බර් එක මට දීලා යන්න. දැන් මං කෝල් කරලා කියන්න දිගට මේ වැඩේ කරගෙන යන්න කියලා. මොකද මම තමන්ගේ මමත්වයේ හොයාගන්නට හැකියාව ලැබෙන්නේ මේ වගේ කෙනෙක් ඉන්න ඕන. අර ඒක සාහිණාංශ කෙනෙක් කිව්වනේ තමන්ට අර නිග්‍රහ කරන, අපහාස කරන, දොස් කියන මිනිස්සයව යවන්න බෑ කිව්වා පන්සලේ. මොකද කියලා අහුවා මේ මගේ ගුරුවරයා කිව්වා. ඒ නිසා ඔබ ඔබගේ මමත්වයේ ඔබට පෙන්වන කෙනෙක් වේද? ඒ ඔබගේ ගුරුවරයා. ඔව් ඒ නිසා නිවැරදි යහපත් ආකාරයේ විවේචකය අපිට අත්‍යවශ්‍යයි. සාධාරණ විවේචකය අත්‍යවශ්‍යයි. ඒක දැනෙන්න හරියට සාධාරණ විදියට වැරදි අවබෝධයකින් නෙමෙයි කවුරුන්වත් කරනවා නම් මාත් හරිය කැමති. ඒගොල්ලෝ තමයි අපි විශ්වරහට දිලි ගන්නන්නේ, ශක්ති සම්පන්න කරන්නේ, අපිව නිවැරදි කරගන්න උදව් කරන්නේ. ඊළඟට කොහොමද තියනවද? හා ඔය ඒ තරම් නෑ. දැන් ගොඩක් අඩු වෙලා නිහඬව ඉන්නවා. නමුත් ඒ ගැඹුරේ තියෙන දේ තව පොඩ්ඩක් අවුස්සලා අරගෙන ඉස්සරහට දුරු කරොත් නේද හොඳ? ඉතුරු ටික මං හිතන්නේ ඔව් ඒක සංගව ගන්න නැතුව නිරන්තරයෙන්ම පතුල අරගෙන අර මේ කණිපිට ගහන්න. ගෝණියක් අරගෙන කණිපිට ගහනවා වගේ මල්ලක් ගත්තාම මේ මල්ල හරියට දැන් අපි මල්ලේ තියෙන ඔක්කොම හැලුවා. හැලුවට පස්සේ ඒකේ තියෙන පොඩි පොඩි දූවිලි එහෙම තිබුණොත් එහෙම මොකද කරන්නේ? අපි ඒ ගෝණිය කණිපිට ගහනවා. දැන් ඔය කලිසම් සාක්කු පිරිසිදු කරන්නේ නේද? අතුරදී අරගෙන බැඳගෙන දැන් කලිසම් සාක්කුව එළියට ගන්නවා. එළියට අරගෙන ඊට පස්සේ අර දූවිලි පොඩි පොඩි තියෙන කෑල්ලත් අපි ගසලා අයින් කරනවා. මම හිතන්නේ මනසත් එහෙම කණිපිට ගහන්නේ නැහැ කියලා තියෙන්න ඕනේ. එතකොට අර පොඩි පොඩි කෑලි බව එළියට වැටෙනවා. ඒ කියන එක තේරෙනවද? අපි මේක හංගල මුළු ගස්සලා තියලා එමු කරලා හරියන්නේ නැහැ. මේක කණිපිට ගහන්න ඕන, එළියට දාලා බලන්න ඕන. ඒ නිසා අර සමතේ කරන වැඩේ නෙමෙයි සම්පූර්ණයෙන් විදර්ශනාවේදී කරන්නේ. සමතේදී කරන්නේ ඒව පුළුවන් තරම් හංගන, ඒව වෙන මෙනෙහි කරන්න නැතු ඉන්නවා. ඒව හංගල යටපත් කරලා ඒක අමතක කරලා යටපත් කරගන්නවා. සමාධිය මුදුන්පත් කරගෙන සමාධිය විතරක් පේන මට්ටමට හදා ගන්නවා. මේකද එහෙම නෙමෙයි ගන්න. ඇත්තටම අපේ දින ජරාව කුණු ගොඩවල් අපි ඉස්සරහට ගන්නවා. ඉස්සරහට අරගෙන විදර්ශනා කරලා මේක ප්‍රහාණය කරලා දානවා. ගැටලුව විසඳලම එළියට දානවා. ස්වභාවිකව මම අපි මේ විදර්ශනා සමාධියකට ඇවිල්ලා තියෙනවා නම් විදර්ශනාව තුළින් ඇති කරව ගන්නා වූ මේ සංස්කාරකයන්ගෙන් තොර සමාධි ගුණයක් හටගෙන තියෙනවා නම් අපි ආයි මේ විදර්ශනාවට එන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ විදර්ශනාව තුළින් හටගත්ත සමාධියනේ. අනිවාර්යෙන් ඒ සමාධියත් එක්ක ඒ සෝයත් එක්ක අනිවාර්යෙන් ධර්ම අවබෝධය අපිට තව තවත් ඒ සමාධිය අපිට බලයක් ඇති කරනවා. ශක්තියක් ඇති කරනවා. ඒ සමාධිය නිකම්ම නෙමෙයි. දැක්ම සමග, සිහිය සමග, සිහිය මුසු වෙච්ච, දැක්ම මුසු වෙච්ච, ප්‍රඥාව මුසු වෙච්ච සමාධියක්නේ. විදර්ශනාව මුසු වෙච්ච සමාධියක් එතන තියෙන්නේ. ඒ නිසා මේ සමාධිය අපිට මේ ලොකු සුවයක් එක්ක බලයක් සපයනවා අපි තුල අපිට ඉස්සරහට ඉදිරි ගමන කරන්නට. එනිසා ඒක වරදක් කියලා අත්හරින්න එපා. ඒක අනිවාර්යෙන් අපි එකතු කරගන්න ඕන. කො බලමු තව අනිත් පිරිසක් කොහොමද? කොහොමද වෙනන්නාස? ඒ තියෙන ටික තියෙනවයි කියලා දැනෙන්නේ කොහොමද? අර කකුල් අමාරුවක් වගේද? කේන්ති යන ගතියක් ඔව්. ඒ කේන්ති යන එක බලන්න ඕන තමන්ගේ මේ ගැඹුරු ආධ්‍යාත්මයේ ඔස්සේ එන තණ්හා මාන දිට්ඨිත් එක්ක එන කේන්තියක්ද, එහෙම නැත්නම් ඒක බාහිර දෙයක්ද කියලා බලන්න ඕන. ඒක තමන් තේරුම් කරගන්න උත්සාහ කරන්න ඕන. ඒක ඒ කේන්තිය කොතනින්ද ඒක මතුවෙන්නේ? ඒ කේන්තිය සමහර වෙලාවට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ. ඔන්න දැන් සමහර අය නෝනා යනවා මේ අවුවේ යන්න එළියට බහිනකොට මහත්තයට කේන්ති ගන්නවා. මේ සීය කල්පනාව නැති වෙනවා. මේ කුඩෙත් තරම් යනවා. මේ අවු යන නේද හදන්නේ කියලා බැනවද මෙයා. ඒ කේන්තිය කොතනින්ද ඉපදුනේ? ඒ කොහෙන්ද ඉපදුනේ? කරුණාව කියන තැනින්නේ, දයාව කියන තැනින් යන්නේ. ඈ දැන් එතකොට ළමයා මේ ඔන්න පාරට දුවගෙන යන්න හදනවා. මේ එහෙම නැත්තම් පාර පයින් හදනවා. මෙයාට කේන්ති ගිහිලා ආයි පාට එහෙම දුවන්නේ නැහැ කියලා එයාට තරවටු කිරීමක් හරි මේ සැරකිරීමක් හරි කරනවා. ඒ කේන්ති කොතනින්ද උපදුනේ? අර කරුණාව කියන එකනේ, දරු සෙනෙහස කියන තැනින් එතන උපදුනේ. එයාට අයහපත විපතක් කරනවා නෙමෙයි. එතකොට අපේ මේ කේන්ති උපදින්නේ කෙනෙක්ට විපතක් සපයන්නද, අනර්ථයක් කරන්නද, අවැඩක් කරන තැනින්ද, එහෙම නැත්නම් යහපතක් කරන්න හදන තැනින්ද කියලා හොඳට විමසන්න බලන්න ඕන. එතකොට අපි යම්කිසි ඒක තියෙන්න ඕන නේ. ඒ කටයුත්ත තියෙන්න ඕන. ඒ කටයුත්ත වරදක් කියලා කියන්න බෑ. එතකොට කෙනෙකුට අවැඩක් කරන්න, කෙනෙකුට විපතක් සපයන්න කරන තැනින් තමයි කේන්ති ගන්න, කේන්තියක් ගන්නවයි කියලා කියන්නේ. කෙනෙක්ගේ විපත සඳහා යමක් කළොත් තමයි කේන්තියක් ගත්තයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව අපිට කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි පරීක්ෂා කරලා බලන්න ඕන අපේ කේන්තිය කොතනින්ද උපදින්නේ කියන එක. මමංකාරයෙන් මමත්වයෙන් උපදිනවා නම් එතන දුරු කරන්නට, ප්‍රහාණය කරන්නට තියෙනවා. ඒ ගොඩාක් සියුම් තැන. මමත්වයේ සියුම් වුණාට පස්සේ ඒක අර හරියට දැක ගන්නත්, අහුල ගන්නත් බැරි වෙනවා. හොඳ සිහියක් පුරුදු කරේ නැති වුණොත්. ඒ නිසා ඒ උදවියට පුළුවන් නම් එක දිගට සතියක් වගේ වැඩසටහනක් හරි මොනවා හරි යොදාගෙන හරි ගෙදර හරි කාලයක් යොදාගෙන හරි තනිකර අර සියුම් ප්‍රදේශයේ පිළිබඳව සියුම්ම තමන්ගේ තියෙන මමත්වයේ තියෙන ප්‍රදේශයේ පිළිබඳව අවධානය යොමු කරගෙනම බනහලා ඒ ටිකක් දුරු කරගෙන දිය කරගෙන යනවා නම් හොඳයි. එයා මතු පිටට ඇවිල්ලා මතු පිට ප්‍රශ්න ගැන කල්පනා කර කර එහෙම ඉන්නේ නැතුව අර සියුම්ම තමන්ට දැනෙන ඒ ඉලක්කයම ගන්න. අරගෙන ඒකම පාද පාද එතෙන්ට අපි මේ ධර්මයේ ඖෂධය විසඳුම ලබා දෙන්නට ඕන. ධර්මයේ ලබා දීපු එක දෘෂ්ටියක් සංකල්පයක් නැතන ඔය පැහැවන්නේ. ඒ සංකල්පයත් ඒ දෘෂ්ටියත් මේ ධර්මයේ ඖෂධයෙන් පිරිසුදු කරන්නට ඕන. දෘෂ්ටි නොගැනීම කියන න්‍යාය, සංකල්ප නොගැනීමේ කියන න්‍යාය, ඒ වගේම මේ ලෝකේ නිට්ටය කර ගැනීමෙන් තොර වූ න්‍යාය, අනිත්‍ය දර්ශනය, එතෙන්ට ධර්මයේ කියා දුන්නා අනිත්‍ය. මතක තියාගන්න ඕන ජනප්‍රිය අනිත්‍ය නෙමෙයි. ඒ ඒ ඒ ධර්මයේ එතෙන්ට මුසු කරමින් ඒ මමත්වය සම්පූර්ණයෙන්ම දිය කළ හැරලා මමත්වයෙන් තොරව අවදි වෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් අනිත් පැත්ත ගහගෙන නැගිටින්න ඕන. ඔබ අපේ එක මහත්මයෙක් කිව්වා ඇහැ අනිත් පැත්ත ගහලා බලන්න කියලා. ඒ කියන්නේ මේ කළු ඇහැ මේ ඇටට දාලා ඇතුළේ ඇහැ එළියට දාලා බලන්න කිව්වා ලෝකේ. දැන් ඔබ සල්ලි කර්මයකින් කරද්ද දන්නේ නැහැ. දැන් වෙන කියන්න ක්‍රමයක් නැහැනේ මේ අද්භූත ධර්මය. ඈ ඈ ඉන්ද්‍රයන් අනිත් පැත්ත ගහලා බලන්න කිව්වා. තේරුණානේ? ඒක හොඳ කතාවක්. දැන් අර අපේ අම්මා කියපු කතාව මට මතක් වුණා. ඒ කාලේ මේ මල්ලියේ ඉන්ද්‍රයන් පහ ඉල්ලුම් ගස් තියන්න කිව්වා. ඒක හරි ලස්සන කතාවක්. ඔය අනිත් පැත්ත ගහලා බලන්න කියන වගේ කතාවක්. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රයන් පහ සංවර කරන්න කිව්වා. මේ එකම දේ කියන්නේ නෙමෙයි. වෙන මොකක්වත් නැහැ. තව වෙලාවක කියන ඉන්ද්‍රිය දමනය කරන්න කිව්වා. තව වෙලාවක කියන ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවන්න කිව්වා. ඔය මොකෙන් කියවුනේ මොකද? එකම කතාව. ඉන්ද්‍රියන් බැස ගන්න එපා කිව්වා. එකම කතාව. මේ ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා කරා. අනු සංවර සීලය කිව්ව කතා කරා. ඒත් එකම කතාව ඔය. හොඳින් බලන්න ඒකේ තියෙන ගැඹුර, ඒකේ තියෙන ගුණය බලන්නකො. පොඩ මෙනෙහි කරලා ඇහැ අනිත් පැත්ත ගහලා බැලුවොත් අපිට මොනවද පේන්නේ? පේන දෙයක් නැහැ. හා ඊට පස්සේ කන අනිත් පැත්ත ගහලා ඇහුවොත් ඇහෙන්නේ නැහැ. නාසය අනිත් පැත්ත ගහලා ගඳ බැලුවොත් එහෙම ගඳ දැනෙන්නේ නැහැ. දිව අනිත් පැත්ත ගහලා රස බලන්න ගියොත් එහෙම රස දැනෙන්නේ නැහැ. කය දැනීම කියන ස්වභාවයට අනිත් පැත්තේ තියෙන්නේ දැනීම නැහැ කියන එක. මනසත් අනිත් පැත්ත ගැහුවොත් මන කියන එක නැති ස්වභාවයනේ තියෙන්නේ. කණ පිට ස්වභාවය තියෙන්නේ. එතකොට ඒ කාරණේම තමයි පින්නොතනේ දුටුදේ දුටු පමනායි. දුටුදේ දුටු පමනායි. ඒකයි ඒ කියන්නේ. ඊළඟට කොහොමද අනිත් පින්නතුන්වත් කොහොමද දැනෙන්නේ? මමත්වයේ තියෙනවද නැද්ද? ඔය මැනියන් කොහොමද? ඔව්. ඔව්. කොයිද කියා? ඒ මොකෝ ආයි ගෙන්න ගන්නද? නැහැ. මමත්වයේ කොයි කියා කියන ආයි ගෙන්න ගන්න ආසාවක් තියෙනවද? ඈ? දැන් මමත්වයේ ගියේ කොහෙද කියලා මං අහන්නේ හොයන්නේ ඇයි කියලා අහන්නේ. ආගියක් නැත කියලා දාන්නම් පත්තරේ දැන් මේ. ගියේ කොයිද කියලා හොයන්න ඕනේ. ගියා නම් ඉතින් යා හොඳක් කරපු කෙනෙක් නෙමෙයි මෙතන ඉඳගෙන වද දීපු කෙනෙන්නේ. ඔය සමහර ඩෝප් කාරයෝ ඉන්නේ ගෙදර ඉඳගෙන වද දෙනවා, ඉවර කරන හැම කෙනාම ඩිවෝස් කරලා හරි ගෙදරින් රෙදි පොට්ටේ නියරන් හරි යනවා. එදාට ඉතින් සාදු කියලා සන්තෝෂ වෙනවා. ඔය සමහර නෝනලත් ඉන්නවා අර වද දෙන අරක්කු බොන අරේ මේ හිරි අර කරන මහත්තුරු ඉඳලා ඉඳලා මැරෙනවා නේද? මූනේ පොඩි හිනාවක් තියෙන්නේ. එදා ඉඳලා හරි රිලැක්ස් එකේ ඉන්නේ. ඉතින් කියන දන් දෙන්න ගියත් හාමුදුරනේ මං පින්නම් දෙනවා තමයි. මට නම් මං ආයි ලබන ආත්මෙ මේ මහත්ය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි මොකෝ? මටයි ළමයින්ටයි ගහපු එකම තමයි කරේ, බැන්න එකම තමයි කරේ. මෙයා නිසා අපි සෑහෙන දුක් විඳ අපිට තිබිච්ච දේවල් නැති වුණා. අපේ ජීවිතේ නිකන් ගෙවුණා කියලා තේරෙනවා. එයාට සුගතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එයා නම් ආයි එපා මට. ආයි ශෝක ප්‍රාර්ථනේ. ඉතින් ආන්නේ මේ වගේ තමයි සමහරලාට මමත්ය. ඉත මෙතන වද දීලා දුක් දීලා මෙතනින් ගියාට පස්සේ ආයියා ඕනේ කියලා හිතනවද? එයා නම් ඕනේ නැහැ. ලබන ආත්මෙත් එපා, මේ ආත්මෙත් එපා. ගියේ දිහාව කොහෙද පුරායේ? දැන් බලන්න මේගොල්ලෝ අර බාහිර මේගොල්ලෝ හොඳ සාමීක් වෙලාද එතකොට මේ ජීවිත කාලේ? නැහනේ. හොඳ බිරිඳක් වෙලාද? නැහැ. හොඳ බිරිඳක් වුණා නම් නකුල මාතා නකුල පිතා වගේ අනේ ස්වාමීනි මම පතන්නේ ඇයමයිනේ. මම වදන්නේ ලබනාත්මේ ඔහුමයි. අර 100 කෙනෙක් එහෙම ප්‍රාර්ථනා කළා කොණ්ඩේ නැතුව ඉපදුනොත් බෑ කිව්වා. හොඳ ගෝව කාලේදී බලනකොට කොණ්ඩේ නිසා ඉඳලා දෙන්නේ. ඔව්. ඔව්. ආ දැන් ආ ඒක හොඳයි. ඒකත් වරදක් නැහැ. මොකද මේ Tamanට තේරෙනවනේ ඊට වැඩි වචන වලට වඩා දෙයක් තේරෙනවා ඇති, දැක්මක් ඇති ඊට වඩා. දැන් මමත් නැහැනේ. මමත් බනහක් නැහැනේ. මේ අර බෞද්ධ නාලිකාවල් හරි මේව දැක්කහමත් ඉතින් ලදුරු පාසලේ මොන්ටිසෝරි ළමයින්ට තියෙන ආයි පුංචි බබාලා මේ ඉන්නේ කවුද, තාරාවා මේ ඉන්නේ කවුද, මේ ඉන්නේ මුවා කී කී කියනකොට ඔයාලට හිතෙනවද ලදුරු පාසල ළඟට වෙලා බලන්නේ? හිතෙන්නේ නැහැ. ඒ වගේ ඒ නිසා දැන් මේ ධර්මයේ තුලත් කාලයක් ඉඳලා ඊට පස්සේ යාට ධර්මයේ හොඳටම තේරෙනවා. මේක 아무තු වෙන්නේ නෙවෙයි. මම දන්න කොටස, දන්න පරාසය, දන්න සීමා. දැන් පටන් ගන්න බණ කියන්නේ. බණ අහන්න අමාරු නම් බණ කියන්නේ පටන් ගන්න. තේරෙනානේ? වැඩේ පටන් ගන්න ගෙදර. දැන් කොහොමද මට පූජා කරනවා කියලා තියෙන ගෙදර. ඒ නිසා දැමම බණ අහලා සෙනඟ හදලා තියන්නේ. නේද? මන්ට එන්න වැඩේ පටන් ගන්න බණ කියන්නේ. එද වෙන මොනවද කියන්නේ? එද වෙන එකක් අවබෝධ කරගත්තේ නැහැ. ඒකමනේ. ඒකම තමයි කියන්නේ වෙන දෙයක් නැහැ. ඒ නිසා එහෙම අලුතෙන් බන කියන්න ඕනේ නැහැ. ඔය ගොඩාක් මටත් තිබුණු ප්‍රශ්නයක් තමයි මම මොනවද කියන්නේ කියලා මට ප්‍රශ්නයක් තිබ්බා. ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට ආර්ය ශ්‍රාවකේ එතුමා කිව්වා එනේ ඔබ වහන්සේට කියන්න කොහොමද දෙයක් නැති බව මම දන්නවා. මිනිසුන්ට දේවල් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබ වහන්සේ කියලා මේ මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න. දැන් මට කියන්න බණක් නැහැ. මං බණ දන්නේ නැහැ. එච්චරයි කතාව. මගේ ළඟ බණක් නැහැ. මට කියන්න ඔබට කිසිදු දෙයක් නැහැ මල් ළඟ. කියන්න දෙයක් තියෙනා නම් ඒක දෘෂ්ටියක්නේ. කියන්න දෙයක් තියෙනා නම් ඒක සංකල්පයක්. කියන්න දෙයක් නැහැ. ඒක තමයි මගේ විශිෂ්ටත්වය, විශේෂත්වය. ඒ නිසා මට ආරාධනා කළා ඔබ වහන්සේට කියන්න දෙයක් නැති බව අපි දන්නවා. ඒක ඇත්ත. ඔබ වහන්සේ ඇවිල්ලා මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න. ඉතින් මම බන කියන්නේ මගේ බනක් නැහැ. මට දේශනාවක් නැහැ. මට තර්කයක් නැහැ. මට කියා දෙන්න දෙයක් නැහැ. ඒ නිසා අර මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න. හැමදාම තමන් නිදහසේ වාඩි වෙන්න. එච්චරයි. පෙර සූදානමක් අවශ්‍ය වෙන්නේ නේ. තමන්ගේ මේ මිනිස්යාගේ ප්‍රශ්න දෙකලා මේ මිනිස්යාට උපදේශයක් ලබා දෙන්නයි ඕන. ඊළඟට ඈ C සීල් මහක් විතර මමත්වේ තියෙන 50-50 තියෙනවා. ඉතින් මමත් එහෙම තියාගෙන ඉතින් උන්න මලා දැන් ඉතින් කාලේ ඉවරයි. ඔහොම මැරිලා යනවා. තව ටිකක් බණ අහලා දිනු කරගන්න උත්සාහයක් තියෙනවද? අලුතෙන් ආවේ නේ. ඔව්. උත්සාහයක් තියෙනවද? නැත්නම් ඉතින් ඔය ගැන ඉතින් ලොකු පීඩාවකුත් නැහැ. ඉතින් මම ඔහේ තඩින්ගත් කාලයක් ඉන්නවා. මොකද තීතනේ? ඉතින් අපි ඉල්ලීමක් කරන්න බණ අහන්න මමත් ඒ ඉතුරු තියෙන ටික අඩු කරගන්න, දුරු කරගන්න, නැති කරගෙන සතුටෙන් ඇස් දෙක පියාගෙන යන්න පුළුවන්කම ලැබේ. ඔයිටත් වඩා මමත්වය දුරු කරගත්තොත් ඔය ගොඩාක් වෙලාවට ඔය නැහැ කියලා කිව්වට අලු යට ගින්දර තියෙනවා. ලිප බලලා උඩින් කියනවා ලිපේ ගින්දර නැහැ. මෙහෙම ආර උස්සල බලන්න ඕන. බැලුවහම තමයි මමත්වයේ තියෙන්නේ. ඒකයි තියෙන්නේ. තමන්ගේ මමත්වය තමන් මේ මතු කරගෙන බලන්න. ඊළඟට කොහොමද මහත්තයා? තියෙනවා. තියෙන ටික කොහොමද දැනෙන්නේ? හා? මොකක් කළාද? චංචල ස්වභාවයක් තියෙනවා. ඔව්. තමන්ට ගැඹුරේ යම් කිසි රිදුම් කන වේදනා දෙන යම් කිසි එහෙම ගතිය. ඒක දුරු කරගන්න ඔයා මහන්සි වෙනවද? ගැඹුරට ගිහිල්ලා නැත්නම් ප්‍රශ්නත් එක්ක, බාහිර ප්‍රශ්නත් එක්ක ඔළුව තියාගෙන ඉන්නවද? ඔව්. ඒ කාලේ ඔය භික්ෂුන් වහන්සේලා මේ සිවුර දරාගෙන මේ පැත්තට ආවේ එකක් තමයි මේ කැසට් රේඩියෝ, පෙන් ඩ්‍රයිව්, කම්පියුටර්, ඉන්ටර්නෙට්, යූටියුබ් තිබුණේ නැති නිසා. එක ප්‍රශ්නයක් ඒක. අනිත් එක ගෙවල් වල ඉඳගෙන මේ ධර්මය ඇහෙන්නේ නැති නිසා දෙක ප්‍රශ්නයක්. අනිත් එක ටිකක් අර බාධක වලින් ප්‍රශ්න වලින් මිදිලා මේකට දැඩි අවධානයක් අවසාන හරියේදී වුමනා කරනවා. gedara hari pansalak karagena dharmaya dakka aya digatama ek digatama ara nokodawa bana hewuwa ne. anenase kiwune ne kaalayak tibbane ne ek digatama bana hewuwa. ah e wage kaalayak egollo yomu karagena tiyena. dan eka mahatmaya kiywa eya satiyai bana hewuwe satiyen dakka. kohomada kiywama aamudara tv eka man anith patta harawala reddak damma kiywa. දාලා එක දිගට මම මේ දේශනා මාලාව ඇහුවා ගෝ. ආලම සතියෙන් දැක්කා. ඉවරයි. හැම එක දිගට කැපවීම කරන්න ඕනේ. පොඩක් අර හොද හොද මඩේ දාන ගතියක් ගොඩක් අය ළඟ තියෙනවා. ඒක දුර්වල කමක්. ඒතකොට ධර්මයේ ප්‍රමාද වීමට ඒක හේතුවක් වෙන එක දිගට ඒක කැප වෙන්න ඕන. කැප වුණාම ඒක ශක්තිය සමුදායක එකතු වෙලා කොම එකතු වෙලා ඒ නාල විභාගයක් අවසන් වෙනකොට කොහොමද බලන්නේ? හෑ කකුල් දෙක වතුර බකට් එකේ දාගෙන තේ බිබි TV ඔක්කොම ටෙලිෆෝන් වහලා පාඩම් කරනවා කරනවා නේද? උඹට තේරෙන්නේ නැහැ. අහන්නේ මේ වගේ මේ භාගේ පාස් වෙනකන් මහන්සි වෙන්න භාගේ පාස් වුණාට පස්සේ ඉතින් හුස්මක් ගන්න පුළුවන්. එතන ඉඳලා සතුටෙන් ඉන්න පුළුවන්. ඈ මාරයා එක එක විදියට ඇවිල්ලා අර නීවරණ ධර්ම ඔබට මතක් කරනකොට ඔබ දකින්න ඕන ඔබ මාරයා නේද? ඔබ මාරයා නේද? මාට මාරයා කතා කරා වාර ගණනාවක්. එන්න කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එන්න පුළුවන් කෝවා. මං ගෝ බෑ, ආපෝ බෑ, ඒක මහා කල්යාරු මඩුවක්, මට බෑ ඔය යන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ඔයාට වයස නැහැ, වයසට ගියාම තාම පුළුවන් කියලා. මාරයාගෙන් මං අහුවා මේ මරණ දවස හරියට කියන්න පුළුවන්ද කියලා. ඇයි අනතුරකින් මැරෙන්නේ නැද්ද? හා? ලෙඩක් හැදුනොත් මැරෙන්නේ නැද්ද අපි? හා? කියන්න බෑනේ නේද කියලා මාරයෙකෝ ඒකත් බෑ කිව්වා. ඉතින් මාරයව කොහොම හරි පැන්නුවා මේ අවිද්‍යාව සහගතව එන අරමුණු. ඉතින් සමහර අය නම් වැටෙනවා. සමහර අය ඉතින් අහු වෙන්නේ නැහැ මාරයට. මාරයි මාරයට අහු වෙනවා. බුදු පියාණන් වහන්සේ කාලේ පෙන්නුවා අර අහවල් භික්ෂුව මාරයා වසගයට ගියා. මාරයා අහු වුණා එයාට. දේවදත්ත මාරයට අහු වුණා. ධර්මයේ අතෑරලා ගිහපුවායි මාරයට අහු වුණා කියලා පෙන්නුවා. පොඩි පොඩි දේවල් වලට නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ආ කියන්න තියෙන දේ කියන්න. ඔව්. ඔකේ. මුතුම ඉස්සෙල්ලා මොකක් හරි කිව්වා මුලදී. ආ ඒක නේ. ඉතින් ආයි කියන්නේ මොකටද? ඕන්නෑ නේද? ඔව්. ආ ඊළඟට කියන්න. ඊළඟ එක නම් කියන්න බලන්න. ගොඩක් දුරට අඩුයි. අනිත් අනිත් ගොඩක් දුර කියන්නේ 100 කීයක් විතර? ඒ 100 කියන්න බලන්න කොහොමද? 100 ප්‍රතිශතය කියන්න බලන්න. 85%ක්ම අඩුයි. ඒ කියන්නේ තව 15යි නෙදේන්නේ. ඒ කියන්නේ තව 15යි දෙන්නේ. මට නම් තේන්නේ ඔගේ අනිත් පැත්ත. 15යි අඩු මයි දැන් 85ම තියනවා. ඒ 15වත් නැති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන බණ අහන්න දෙකටම දෙකර කරගෙන යන්න. 85ක් තියෙනවද 15ක් තියෙනවද කියන එක පොඩ්ඩක් බලන්න වෙනවා. වෙනම පරීක්ෂාවකට ලක් කරන්න. ඊළඟට අපේ මහත්මේ කොහොමද? කේන්ති. අර කේන්ති ගන්න එක අර කොතනින්ද මේ කේන්ති එන්නේ කියලා බැලුවද? කරුණාව දයාව නිසාද? දයාව නිසා. එහෙනම් කමන්නේ. ඒක කේන්තියක් හැටියට සලකන්න එපා. ඒකත් එක්ක වැඩි මහන්සි වෙන්නේ නැතුව තමන්ගේ අර ගැඹුරු ආධ්‍යාත්මයේ තියෙන සුවතාවය තුළ ඉන්න. දැන් යහපතක් වෙනුවෙන් කේන්තියක් තමන් ගත්තාම ඒ කියන්නේ ඔබට තැවීමක් නැහැ, තියෙන සතුටක්. තේරෙනවද? දැන් මම යහපතක් වෙනුවෙන් මේ ආයත බැනලා ගියත් මට අතන එහා පැත්තට ගියහම මට ශෝකයක් දුකක් නැහැ. මම දන්නවා ඒ මිනිස්සයට මම එහෙම කිව්වේ යහපත සලසන්න කියලා. ඒ මිනිස්සයා ඒක වරදවා ගත්තත් කොහොම ගත්තත් තියෙනවා. තේරෙනවනේ? ඒක නිසා මේ ඒක නිසා එහෙම කැවීමක් නැත්තම් එච්චරයි. තේරෙනවනේ? ඔව්. ඊළඟට අපේ මහත්තයා කොහොමද දැනෙන්නේ? ඒකයි දැන් අපි ජීවිතයේ මේ මනසින්නේ මේ ධර්මය ඇති කරගන්නේ. අපි බාහිර යුතුයකම් එක වගකීම් එක කිසි වෙලාවක මේක කරන්න ඕනේ නැහැ. බාහිර සම්ප්‍රදායික දෙයක් තියෙනවා. ස්වාමියාගේ වගකීම් ටිකක් තියෙනවා. ස්වාමියාගේ හැසිරිය යුතු ආකාරයක් තියෙනවා නේද? අපේ ජීවමාන අරහත්ත්වයේ තුලත් තියෙනවා ස්වාමියාගෙන් සිදුවිය යුතු වගකීම් එහෙම පෙන්නල බුදුදහම තුල. ඒව හරියටම මේ සයදහවල ඉක්මවූ රහතුන් කියන පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒව හරියට ඉෂ්ට වෙන්න ඕනේ. ඒක සම්මුති වාදී. ඒක සම්මුති දේ. එතන තුල මේව කරන්න බෑ. නමුත් පිළිඳක් වේවා, දරුව තුල වේවා, ඒගොල්ලෝ මමත්වේ නැති අයත් නෙමෙයි, මමත්වයක් තියෙනවා. ඒකත් තියෙනවා. ඊළඟට අපි මානසිකත්වයේ දෙපැත්තක තියාගන්න බෑ කියන තැනක් අපි එන්න ඕන. ලෞකික ස්වභාවයක තියාගන්න දර්ශනය තුල ඊට පස්සේ මමත්වයෙන් තොර ස්වභාවයක් තුල තියාගන්නත් බෑ. මම එක පැත්තකට එන්න ඕන. කැලිම මමත්වයෙන් තොර විවෘතභාවය තුල ක්‍රියා කරනවා. දැන් අපි ගොඩාක් කලාවට විවෘත වෙන්නට බයකමක් තියෙනවා. මම මෙහෙම කිව්වොත් මෙයා මොනව හිතයිද? මෙහෙම කිව්වොත් මෙයා මොනව හිතයිද? මෙහෙම කිව්වොත් මෙයා තරහ වෙයි නේද කියන බයක් තියෙනවා. මං කිසි කෙනෙක්ව තරහ වෙයි කියලා බය නැති තත්ත්වයට මනස ගත්තා. මොන යකා තරහ වුණත් මට ප්‍රශ්නයක් නැහැ. අපි හිතමුකෝ ගෙදර සහෝදරයෙක් වේවා, අම්මා තාත්තා වේවා, ඥාති වේවා, ලොකු හාමුදුරුවෝ වේවා, එහෙම තරහ වෙනවයි කියලා බයිට මොකවත් කතා කරන්නෙත් නැහැ, ක්‍රියා කරන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. මෙතන මට ගොඩාක් උදව් කරන දායකයා වේවා කියමුකෝ, තරහ වෙයි කියලා මට බයක් නැහැ. නේවි කියලා බයක් නැහැ, බණ අහන්න එන එකක් නැහැ කියලා එහෙම බයක් නැහැ. තේරුණනේ? එතකොට තරහ වෙන්නම කියලා දේවල් කියන්නෙත් නැහැ. ඒ මේ මම මේ තරහ වුණයි කියලා බය නැහැ කියලා තරහ වෙන්නේ දේවල් කියන්නේ නැහැ. අසාධාරණයක් කෙරෙන්නේ. එතකොට මම ඉන්නේ හරි මදන්ස් තැනක ඉන්නේ. ඒකට අසාධාරණයක් කෙරෙන්නේත් නැහැ. මේ අර මමත්වයෙන් යුක්ත සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරන්නේ නැහැ දෙපැත්තම නේ. එතකොට ඔබ නියම යුක්තිසහගත තැනට එනවා. එතකොට ඔබ නියම විදියට කරුණාවෙන් කටයුතු කරයි, නියම විදියට යුතුකම ඉෂ්ට කරයි, නියම විදියට කටයුතු කරයි. එහෙම නැතුව මේ තරහ වෙන්න කියන දේවල් කරන එක නැහැ. ඈ තරහ කර ගැනීම මේක කරන්නත් බැහැ. අනවශ්‍ය ලෙස ඇලීමෙන් මේක කරගන්න බැහැ. අන්න එතනින් තමයි අපි මතුවෙන්නේ. තථාගතත්වයේ මතුවෙන්න ඕන සාධාරණ තැනින් සහ යුක්තිසහගත තැනින් කියන තැනේ මතුවෙන්න ඕන. එහෙම නැතුව කරන්නට බැහැ. එතනින් හදාගන්න බලන්න පුළුවන් තරම් එතකොට ගොඩක් සාධාරණයි. ක්ෂිත වෙයි බණ අහන්න පටන් ගන්න දිගටම. එතකොට ඒ ශක්තිය ඇති වෙයි. ඊට පස්සේ අනිත් ඉන්න දරුවන්ට තියෙනවද කියන්න දැන් වෙලාව හරි. දැන් ඒගොල්ලන්ගේ ප්‍රශ්න වගේම තමයි අනිත් අයටත් ගොඩාක් වෙලාවට ගැටලු කාරකත්වයන් ඇත්තේ. ඒක ඉස්සරගෙන ඉස්සරහට යන්න ඔන්න බලන්න සාකච්ඡාවට ගත්තාම තමයි තේරෙන්නේ මේගොල්ලන්ට කුඩා කුඩා තැන්වල යම් යම් ගැටලු තියෙනවා කියලා. දැන් ධර්මයේ කලක් අහපු අයගෙන් මට දකින්න තිබුණු ප්‍රතිචාරයක් තමයි මොකක්ද? ගොඩක් අඩුයි, ටිකයි තියෙන්නේ, ඒ ටික තමයි තියෙන්නේ කියලා. ඉතින් අනිත් අය ළඟ ඒ ගතිය හොඳට තියෙනවායි කියලා ඒගොල්ලන්ටම දැනෙනවා, තියෙනවා. ඒ නිසා බණ ඇහුවොනම් ටික ටික අඩු වෙලා, ගොඩක් අඩු වෙලා, නැත්තට නැති වෙලා තියෙනවායි කියන එක පේන තියෙනවා. ඒ නිසා මමත්වය ගැන ඇසූ නැසූ සියලු දෙනාගේම ප්‍රශ්න ඔබම ඔබ ධර්මයේ තුලින් ඒවට විසඳුම් සපයා ගන්නට මහන්සි වෙන්නට ඕන. ඉදිරි සාකච්ඡා වලදී අපි ඒ සාකච්ඡා වලට ඒව බඳුන් කරගමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.